Salve.
Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa.
ප්‍රශ්න ටික සාකච්ඡා කරනවාද? එහෙම නැතිනම් දේශනාවක් අහන්න. එහෙනම් අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. එතකොට ප්‍රශ්නයක් තියෙනවා ගරුතර විඥානස. සති නිමිත්තේ හිත පිහිටුවාගෙන හුස්ම පිළිබඳ දැනුම් ඇතිව සිටීමේදී සිත අරමුණු දෙකකට වේගයෙන් ගමන් කිරීමක් සිදු වෙනවාද? කර්මාවෙන් පහදා දෙන්න. එතකොට මේ සති නිමිත්ත කියන එක කාටත් පැහැදිලි නේ? සති නිමිත්ත සිත තියාගෙන හුස්ම පාර පිළිබඳව සිහිවත් වෙනකොට, ඒ කියන්නේ ආනාපාන සතිය පිළිබඳව නුවණ යොමු කරනකොට හිත අරමුණු දෙකකට යනවා. අරමුණු දෙකක්ම තමයි. මොකද හිත කියන දේ ඉතාම වේගවත් දෙයක්. මේ අරමුණු දෙකකවත් තියාගන්න ලේසියෙන් පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් උදාහරණයක් හැටියට බලන්නකෝ. දැන් මේ බණ කියන වෙලාවම මම කියන දේ අහගෙන මම මේ පැත්තේ ඉන්නකොට ඉන්න දිහත් බලාගෙන හිතගෙන දැන් ඉන්නකොට අතපය වේදනාව වෙන මේකත් ඒකත් විඳින ගම. තව වටපිටාවෙන මොකක් හරි සිද්ධියක් ගෙවඳුරම දෙන හරි කල්පනා කර කර ඉන්නවා. දැන් හිත කියන දේ කොච්චර වේගවත්ද කියලා බලන්න. අපිට නිකමටවත් හිතෙන්නේ නෑනේ ඇහෙන් පෙනෙනවා කියන එක වෙනම දෙයක්, කනට ඇහෙනවා කියන එක වෙනම දෙයක් කියලා අපිට නිකම්වත් පේන්නේ නෑ. හිත වේගවත් බව නිසාම අපිට ගෙනල්ල දීලා තියෙනවා, මේ සජීවී සිද්ධියක් ගෙනල්ල දීලා තියෙනවා. මොකද හිත කියන එක ඒ තරම් ඉතාම වේගවත් කාර්යයක්. එතකොට සති නිමිත්ත හිත පිහිටව වෙන ආනාපාන සතිය කරනකොට ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව නුවණ පිහිටනවා කියන කොටත් හිත අරමුණු දෙකක් තමයි තියෙන්නේ. ඒක අරමුණු දෙකක්. එතකොට ඔය අරමුණු දෙක විතරක් නෙමෙයි අපිට ඔය අතර තුරේදී ප්‍රකට වෙන්නේ. අපිට තව බොහෝ අරමුණු ප්‍රකට, බොහෝ අරමුණු ඇති වෙනවා. ඒ අරමුණු ඇති වෙනකොට ඒ ඇති වෙන අරමුණු මැඩපවත්වගෙන බලෙන් මැඩපවත්වයමක් තමයි භාවනාව තුළින් සිද්ධ කරන්නේ. මොකද අපිට වේගෙන් යන හිතේ අපිට මේ අරමුණු දෙකේවත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉන්න පුළුවන් නම් අපිට සමතේන් වෙන ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්න ඕනේ මේ අරමුණු දෙකේ විතරක් හිත පිහිටවගෙන ඉන්න නම්. ඒක නිසා දැනට මේ අරමුණු දෙක අතර තියෙන සිහිය ගැන ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සති නිමිත්ත සහ හුස්මපාර කියන එක පිළිබඳව, ආස්වාස ප්‍රාස්වාසය කියන එක පිළිබඳව මේක හිත් දෙකක් නේද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හුස්මපාර ගැන සති නිමිත්ත ගැන කියන්නේ හිත් දෙකක් තමයි. නමුත් එච්චර හිත් දෙකක් විතරක් අපේ හිත පවත් ගන්න පුළුවන් එකක බවක් දැනට ඇත්තේ නැති නිසා, ඒක නිසා මේක හිත් දෙකක්ම තමයි. ඒක ගැටලුවක් නෑ දැනට. මොකද මේ වේගින් නොඑක් නොඑක් අරමුණු වල ගමන් කරන හිත එකඟ කරගන්න එකයි සමතේ පිළින් ඇත්තටම සිද්ධ වෙන්නේ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා, මේකත් මේකටම උපකාර කරගන්න. භාවනාවේදී ඇතිවීම නැතිවීම බලන විට ශරීරයේ පුරා විදුලිය වැනි ශක්තියක් ක්ෂණිකව ඇති වී නැති වී යන්නේ ඒක කුමක් කළ යුතුද කියලා. එතකොට භාවනා කරනකොට අපි මොනම භාවනාවක් කළත් මේකෙන් වැඩෙන දේ තමයි අද අපේ මට්ටමේදී සමතේ කියන දේ. නැතිනම් තව විදිහකට කිව්වොත් සීලය කියන දේ. අද අපි භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? සිල් රකින්න. සායනසුදෙත් මම හිතන්නේ දවල් පැහැදිලි කරා සීලේ කියන දේ මේ ශාසනයේ සමාධි සංවර්ධනයි. සීලේ සමාධිය ඇති කරලා තමයි සීලේ නතර වෙන්නේ. මේ ශාසනයේ සීලේ තේක නිසා කියන සමාධි සංවර්ධනික සීලේ කියලා. එතකොට සමාධි සංවර්ධනික සීලයක් අපි රකින්නකොට අද අපි භාවනා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපේ සීලය රකින්නවා කොහොමද? මොන සීලයේද වෙන්නේ? ඉන්ද්‍රිය සංවර සීලය රැකෙනවා. කොහොමද ඉන්ද්‍රිය සංවර සීලය විස්තර කරන්නේ? චක්ුණා රූපං නිස්සා නිමිත්තක් ගාහිරි හෝති නාම බෙන්දනක් ගාහි. ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති විදිහට ගන්න එපා කියලා කියනවා. එතකොට නිමිති අනුනිමිති විදිහට එන්නේ නැති විදිහට රූපය ඇහි රූප බලන නිමිති අනුනිමිති එන්නේ නැති විදිහට මෙහෙ කරනවා. ඒ සිල්වත් වෙනවා. අද අපි භාවනා කරනවා කියන එකෙන් කරන්නේ මොකද්ද? ඇහිගත නිමිති අනුනිමිති විදිහට මෙහෙ කරන එක නතර කරන එක නෙමෙයිද? ඒක නතර කරන එක. කනේ මේ ශබ්ද මෙහෙ කරන එක නතර කරන එක. මේ පංච ද්වාරයෙන්ම ගත්ත අරමුණු මනෝද්වාරයෙන් උත්තරණය කරන එක නතර කරන්න උත්සාහ කරන එකයි අද භාවනා වලින් කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය තුළ තමයි අපි ඉන්නේ භාවනා කරනවා කියලා කියන්නේ. භාවනාවෙන් අපිට මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් දැනගන්න ප්‍රතිඵලය තමයි සමාධිය කියන දේ ඇති කරලා දෙනවා. මේ විදිහට සමාධිය කියන දේ ඇති කරලා දෙනවා යම් කිසි කෙනෙක් සීලය රකින්නවා. එතකොට ඉන්ද්‍රියේදී සීලය සම්බන්ධව කොහොමද සීලේ පවත්වාගෙන තියෙන කාරණාව පිළිබඳව තවදුරටත් විස්තර කරලා දෙන්නම්. එතකොට මෙන්න මේ විදිහට සීල් රැකගෙන යනකොට නැතිනම් අද අපි භාවනාව කියන දේදී මේ ඉන්ද්‍රිය ධර්මතා ටිකට ප්‍රවැත්මක් තමයි අපි පුරුදු කරන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික වඩනකොට එක ඉන්ද්‍රියක් වැඩිලා තව ඉන්ද්‍රියක් වැඩෙන්නේ නැති වෙනවා. එතකොට අපේ ප්‍රතිඵලය ලැබෙන්නේ නෑ. අර සෝන කුටි කරන තර්මාවතේනේ අධික වීර්යය කෙරේ වීර්යය අධිකව තියෙනවා. ඉතින් කොච්චර වීර්යය අධිකද කියනවා නම් සක්මන් කරනවා රැයවල් නැතුව සක්මන් කරනකොට කකුල් පැලිලා කකුල් වලින් ලේ ගලනවා. සක්මන් කරගන්න බැරි වෙනකොට ධනහිත් දෙකම සක්මන් කරනවා. වීර්ය අධිකයි. වීර්යය අධික වුණා කියලා මේක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද සතිඉන්ද්‍රිය සමාධිඉන්ද්‍රිය වගේ අනිත් ඉන්ද්‍රිය ටික සම වේලා නැහැ. ඒකෙන් ඉන්ද්‍රිය සමන්ත ප්‍රතිපාදනතාව කියන දේ අනිවාර්ය වෙනවා. එතකොට අපි සමාධි ඉන්ද්‍රිය විතරක් අපේ වැඩුණොත් අපි මොකක් හරි කරනකොට සමාධිය විතරක් නම් අපේ වැඩෙන්නේ. සමාධියට සාපේක්ෂව සති ඉන්ද්‍රිය වැඩෙන්නේ නැත්තම් එහෙම වුණොත් අපේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. අපි සමාධිය තුළ මුලාවටපත් වෙනවා. මොකද සමාධිය තුළ සිහිය පවත්වන්න බැරි වෙන නිසා. සමාධිය තුළ අපේ සිහිය පවත්වන්න බැරි වුණොත් අපිට අවශ්‍ය ප්‍රතිඵලය ඒ තුළින් ලැබෙන්නේ නැහැ. ඒක නිසා සති ඉන්ද්‍රියත් ඒත් එක්කම අරගෙන යන්න අපිට සිද්ධ වෙනවා. සමාධි ඉන්ද්‍රියත් එක්කම සති ඉන්ද්‍රියත් ඒකටම උපකාර කරගෙන යන්න අවශ්‍ය වෙනවා. දැන් අපිට භාවනා කරනකොට අපිට සමතනම් ඕනේ. අපිට පුළුවන් මේ වතුර බෝතලේ කියන එකම සංඥාව අරගෙන හිත පිටට යන්නදී වතුර බෝතලේ ගැන මෙහෙතර හිත එකතු කරන්න පුළුවන්. ඒකත් සමාධිය තමයි. නමුත් ඒකට සම්මා සමාධිය කියලා කියන්නේ නෑ. ඒකත් මේ සමාධි ඉන්ද්‍රියම වැඩිවීමක් තමයි. නමුත් සමාධි ඉන්ද්‍රිය වැඩෙන්නේ ඕනේ සති ඉන්ද්‍රියත් එක්ක. සති ඉන්ද්‍රිය වැඩෙනකොට එයා සමාධියෙන් ලැබෙන අත්දැකීම් පස්සේ යන්නේ නෑ. දැන් අපේ පරණ පුරුදු පාරේ අපේ ගෙදරට යනකොට අපි දැකපු අපිට හැමදාම දකින්න දේවල් දකින්න හම් වෙනවා. පුදුමයක කාරණයක් නෙමෙයි. අලුත් පාරකින් ගෙදර යනකොට අපිට අලුත් අලුත් දේවල් නෙමෙයි දකින්න හම්බෙන්නේ. වෙනද නොදකපු දේවල් දකින්න ලැබෙනවා. ඒ වෙනද නොදකපු දේවල් දකින්න ලැබෙන දේ ළඟ අපි නතර වෙලා ඉන්නවනේ. මේ ගහ කොහොමද කවද්ද හැදුනේ, මේක හරි ලස්සනයි කියලා අපි ඒ ගහම නතර වෙන්න හැදුනොත් ගෙදර යන්න වෙන්නේ. ඒක නිසා මේ සමාධිය කියන දේ අපි සමාධිය විතරක් මූලික කරගෙන යනකොට සති ඉන්ද්‍රිය වැඩුනේ නැත්නම් සමාධියෙන් ඇති වෙන ලක්ෂණ තියෙනවා. ආලෝක සංඥා ඇති කරනවා. එක එක ධර්මතාවයන් අපිට ඇති වෙනවා. සමහර වෙලාවට එක එක රූපම වෙලා පේනවා. සමහර වෙලාවට අපි සමාධියවත් ඉතින් බුදුහාමුදුරුවෝ කරන බුදුහාමුදුරුවෝ වැඩිලා පේනවා. බුදුහාමුදුරුව අපිට බල කියනවා වෙනනවා අපිට. අපි හිතාගෙන හිටියට බුදුහාමුදුරුව ඉන්න මත බල කියන දේ මේ දකින්න කියලා අපි හිතාගෙන හිටියට අපි හිතාගෙන අපේ හිතින් බල ඇහුවා කියන එක අපිට තේරුමක් නැහැ. ඇත්තටම වෙලා තියෙන අපේ හිතින් අපි බණ අහලා අපිට ඒ ගැන සිහිය කරගන්නලා නැහැ. ජීනේ ජීනියක් දකින්නකොට ජීනේදී අපි දෙන්නේ නැහැ නේද? ඒක ජීනියක් කියලා නේද? ඇයි ජීනේදී ජීනියක් කියලා හිතෙන්නේ? ජීනේදී ජීයේ ඇවිල්ලා නැහැ. නමුත් ප්‍රකෘති ජීයේ ඇවිල්ලාට පස්සේ අපිට ජීනේ ජීනේ ඇතුළේ පේනවා. ජීනේ ජීනේ ඇතුළේ පේනවා. ඒ වගේමයි අපිට සමාධියේ තියෙන දේ තුලත් සතිඉන්ද්‍රිය අදුවින සතිය දෙන්නේ නැත්නම් සමාධියෙන් ලැබෙන ප්‍රතිඵලයේ තුල අපි මුලාවටපත් වෙනවා සතිය අඩු නිසා. ඒක නිසා මේ සමාධිය එක්කම අපි සතිය කියන්නේ අපි ළඟ වැඩෙන්න ඕනේ. කමඨාණකින් සමාධිය ඇති වෙනවා. ඇති වෙන සමාධියත් එක්කම සතියේදී කියන දේ වැඩෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ පින්තු මහවැදි සාමණේස නිතරම මතක් කරනවා සතිනිමිත්ත වඩන්න. සතිනිමිත්ත පුරුදු කරගන්න. කියලා හැමදාම මොන කමඨාණ ලැබුවත් මොන භාවනාව කළත් සතිනිමිත්ත කියන දේ උපකාර කරගන්න කියන්නේ පැහැදිලි කරනවා. එතකොට මේක ආනාපානසතිය විතරක් කියන සතිනිමිත්තක් තියාගන්න එපා. හොඳට බලන්න කියලා ඥාන විභාගයේදී බලන්න කියලා කියනවා. මේ ආරණ්‍යගතවා රුකුමෝලගතවා සංඥාගාරගතවා නිසීදි පල්ලංහං ආදිචිත්තා විකාරං 6000 පරිස්සම් සතින් උපත්ත දෙත්වා කියන කාරණාව දෙන්නනවා ආනාපානසතිය විතරක් නැතුව. එතකොට මෙන්න මේ විදිහට අපිට සති නිමිත්ත මේ නැවත නැවත අවධාරණය වෙන්නේ ඉදුම් කායම් 5000 පරිමුඛං සතිය උපත්ත දෙත්වා කියන මේ සති නිමිත්තෙන් වෙන දේ තමයි අපේ හිතේ ඇති වෙන එකඟ බව තුල සිහිය පවත්වන්න පුරුදු වෙනවා. එතකොට එකක් තමයි සමාධිමත් මනසේ රැවටෙන තියෙන සති නිමිත්ත උපකාර වෙලා. ඒ වගේම තමයි භාවනා කරපු කෙනෙක් එතනින් නැගිටට පස්සේ සාමාන්‍ය නැගිටින්නේ අපි භාවනාවෙන්නේ. භාවනාවෙන් නැගිටිනවා කියලා මම කියන්නේ කොයි වෙලාවකවත් භාවනාවෙන් නැගිටින්න එපා. ඉතින් ඉරියව්වෙන් නැගිටට තමයි නෑ භාවනාවෙන් නැගිටින්න යන්න එපා. එතකොට මම හිතන්නේ හවස භාවනාව පැහැදිලි කරලා නැති සබ්බත්ති භාවනාව සහ පාරයාවිය භාවනාව කියලා භාවනාව වෙන් කරගන්න කියලා. එතකොට මේ විදිහට අපි අපේ කමඨාණක් වඩනකොට සති නිමිත්ත කියන එක අපේ ජීවිතයේ හැම අවස්ථාවකදී පුරුදු කරන්න පුරුදු වෙන්න අවශ්‍ය දෙයක්. එතකොට අපි භාවනාවෙන් නැගිටීම වෙන්නේ නැහැ. හිතේ එකඟ බවක් අපි ඇති කරගත්තා නම් එකඟ කරගත්ත හිතේ තිබුණ ඒ සමාධිමත් බව ඒ විදිහටම පවත්ලා ආපහු අපිට එතනින් පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සති නිමිත්ත සතිය කියන දේ වැඩිම තුල නැත්නම් අපි හැමදාම ටිකක් භාවනා කරනවා හිතේ එකඟ වෙනවා ආපහු අතහැරලා දානවා ආපහු ටිකකින් පැයක් දෙකක් ඉඳලා හරි ආපහු භාවනා දෙක තියෙනකොට පටන් ගන්න දෙන්න පටන් ගන්න වෙනවා. හොඳ මලේ දානවා කියන්නේ ආපහු දිනා වඩට දානවා ආයාලගෙන ටිකක් පිරිසිදු කරනවා ආයෙ වඩට දානවා පිරිසිදු කරන්නේ නැහැ කවදාවත්. ඒක නිසා මේ සති නිමිත්ත තුළින් වෙන දේ තමයි හිතේ ඇති කරපු සමාධිය ආරක්ෂා කරලා දෙනවා අපිට ඊළඟට ආපහු එතන ඉඳන් වඩන්න පුළුවන්කම ඇති වෙන්නේ. සතිය පවත්වන්න දක්ෂ නැත්තම් සිහිය කියන දේ පවත්වන්න දක්ෂ නැත්තම් ඇත්තටම මේ දේ අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට හිතට දැනෙන අත්දැකීම තුළ අපි සිහිවත්ව අපේ කමඨහන නැවත වඩන්න කමඨහනට හිත යොමු කරන්න බැරි වෙනකොට අපිට බයක් දැනෙනවා. මොකද අපේ කමඨහනේ පරිවාරය තමයි ඇඟල් ගැහිලා කියලා හරි අපිට මෙහෙ කරන්න වෙන්නේ කමඨහන පිටට ගිහිල්ලා. කමඨාන සිහිවත් වෙන්න පුළුවන් නම් කමඨාන ගැන සිහියෙන් කරන්න පුළුවන් නම් අපිට බයක් ඇති කරගන්න දෙයක් නෑ. ඒක නිසා මේ සති නිමිත්ත හුරු කරන්න, සති නිමිත්තත් එක්ක කමඨාන වදන්න. එතකොට මේ ශරීරය ගැන හිතේම කරන්න යන්නේ නෑ. මොකද අපි ගොඩක් වෙලාවට භාවනාව මේ කරගෙන යනකොට එක අරමුණක් අරගෙන සියලුපත් වෙන නිදුක්කතා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරාට වචන ටික මෙනෙහි කරනවා අපේ හිත වෙනකොට. එතකොට මෙන්න මේ මන්ත්‍රේ වගේ අපි හිතින් හිතන එක කමඨාන තුලම හිත තියන්න වැඩි උපකාරයක් කරනවා සති නිමිත්තේ. එතකොට සති නිමිත්ත තුල හිත තියනවා. සති නිමිත්තේ හිත තියෙනකොට අපිට කමඨානවත් මතක් වෙනවා. කමඨාන හිත තියෙනකොට සති නිමිත්තෙන් හිත පිටට ගියා. එහෙනම් මේ දෙක එකට වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපාවචර ධ්‍යාන තලවලට සමාධි යෝගාවචරයට ශබ්ද නැසෙයිද? ශබ්ද ඇහෙන විදිහ නෑ ධ්‍යානයක සමවලට. පස් ධ්‍යානෙ නැගී කියලා පස්සෙම ශබ්ද ඇහෙන්න පුළුවන්. මෙනෙහි කිරීමෙන් ධ්‍යාන වලට සමවදීනට හැකියි. මෙනෙහි කිරීමෙන් ධ්‍යාන සමවදීන පුළුවන්. මොකද මේ ධ්‍යානයේ මෙනෙහි කිරීමෙන් තමයි ධ්‍යානයේ සමවදීන වෙන්නේ. තවන් ධ්‍යානයේ ඉඳක් විචාරය වැඩි කරන මෙනෙහි කිරීම නැද්ද? එතකොට තුන්වෙනි ධ්‍යානයක සමවදීනකොට ඉඳක් විචාර දෙක ඇත්තේ නැහැ. එතකොට ඉඳක් විචාර දෙක නැතුව සමවදීන බැහැ. එතකොට මානසික ආශ්‍රයයක් තියෙන තියෙන නිසා මනසකාරයෙන් කෙරෙන කෘත්‍යයක් ඒ තුළ තියෙනවා. එතකොට අරූපාවචර ධ්‍යානවලදී ආකාශය අනන්තයෙන් මෙහි කරනවා නේද? එතකොට අරූපාවචර ධ්‍යානවලදී ආකාශ අනන්තයෙන් වලට ආකාශය අනන්තයි කියලා කොයිලාව චතුත්තර ධ්‍යානෙට සමවැදෙන මෙහි කරනවා කියලා කොතනකවත් කියන්නේ නැහැ. ධ්‍යානෙ නැගී ඉඳලා තමයි ධ්‍යානෙට සමවැදෙන්නේ. ධ්‍යානෙන් ආපහු නැගී ඉඳලා තමයි මේ අරූපාවචර ධ්‍යානයේ පිළිබඳව එයා මෙහි කරන්නේ. එතකොට ධ්‍යානයෙන් සමවැදෙන නෙමෙයි, සමවැදෙන වෙලාවටයි එයාට විතක් විචාර දෙක සම්පූර්ණව සංසිඳිලා තියෙන්නේ. ඊටකට ප්‍රශ්න ගැටු මේවා නම් මේ සම්බන්ධව ඇහුවට කමන්නේ නැහැ. ඒ ප්‍රශ්න අතරේදී මොකද මම සමහරව වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපිට ප්‍රායෝගිකව අවශ්‍ය වෙන ටික මම වැඩිපුර විස්තර කරගෙන යනවා. මොකද ඇත්තටම ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් තියෙන දේ තමයි භාවනා කරන්නේ කොහොමද, භාවනාව කොහොමද නිවනට උපකාර කරගන්නේ කියන දේ. ඊට පස්සේ නිවන කියන්නේ කොහොමද, නිවන කියන්නේ මොකද්ද කියන ගැටලුවයි තමයි තියෙන්නේ. ඊට පස්සේ අවිද්‍යාව සහ අවිද්‍යා ආශ්‍රමය යන කුමක්ද? එතකොට අවිද්‍යාවයි අවිද්‍යා ආශ්‍රමයයි කියන්නේ මොකක්ද? තව එකක් තියෙනවා අවිද්‍යා අනුශේය කියලා. එතකොට මොකද්ද මේ තුනේ වෙනස? අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයේ නොදන්නාකම අවිද්‍යාව. එතකොට අවිද්‍යා ආශ්‍රමය කියලා කියන්නේ, ආශ්‍රම කියලා කියන්නේ පුරුද්ද. අවිද්‍යාව නිසා ඇති කරගත්ත පුරුද්ද. දැන් සෝවාන් මාර්ගය, සෝවාන් ඵලයට පත් වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වුණාට අවිද්‍යා අංශය නැති වෙන්නේ නැහැ. අංශය පවතිනවා. එතකොට ආශ්‍රමය කියලා කියන්නේ තමන් කරපු පුරුද්ද. දැන් ඔබට අපේ සමාජය ගැන අපි කොමාවක් කියන්නේ හරියට ඔරලෝසුව වගේ. දැන් ඔරලෝසුව දිහා අපි බලවල වෙලාවල් අපිට පුරුදුයි. ඊට පස්සේ ඔරලෝසුව අපිම ගලවන පැත්තකින් තියෙනවා. අපිම ගලවන පැත්තකින් තිබ්බට ආපහු කවුරුහරි වෙලාව කියන්නේ කියලා අහගොම බැරි නැතර ඔරලෝසුව තිබ්බ දැනෙනවා. අපිට ඔරලෝසුව තිබ්බ දැන විදිහට අදාලා දැනෙනවා. ඇයිද දැනෙන්නේ? අපේ ගුරුව නිසා. ඒක නිසා අවිද්‍යාව නැතිවට අවිද්‍යාව නිසා ආපු ගුරුව නැති වෙලා නැහැ. ඒ ගුරුව ආපහු ඉදිරිපත් වෙනවා. ඒකයි අවිද්‍යා ආශ්‍රය කියලා කියන්නේ. එතකොට සෝවාන් මාර්ගයේදී අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීණ වෙනවාද? සෝවාන් මාර්ග සිටේදී මාර්ග සිටේ අවිද්‍යාව නැහැ. ඵල සිටේ අවිද්‍යාව නැහැ. නමුත් අවිද්‍යා ආශ්‍රය සම්පූර්ණයෙන්ම අංශය ප්‍රහාණය වෙන්නේ නෑ පළවිතට පත් වෙනලයි පළසිතේදී තියෙනවා කියලා කියන්නේ නෑ. මොකද ලෝකෝත්තර සිතේදී අවිද්‍යාවේ දෙන්නේ නැති නිසා. දැන් සෝවාන් මාර්ගික සෝවාන් පරිසත් සතරදායි මාර්ග සතරදායන් ඵල අනාගාමී මාර්ග අනාගාමී ඵල අරහත් මාර්ග අරහත් ඵල කියනකොට මේ ඔක්කොම දැන් ලෝකෝත්තර සිද්ධනේ නේද? එතකොට පළසිත හතරම ලෝකෝත්තර වෙනවා. මේ සෝවාන් ආරණ්‍යයන්සේ සතරදායි ආරණ්‍යයන්සේ අනාගාමී ආරණ්‍යයන්සේ ධාතන් මාර්ගයේ නිවන් හතරක් දුරට දැකලා තියෙනවා. නෑ එකම අවිද්‍යා නිරෝධය තමයි දැකලා තියෙන එකම අවිද්‍යා නිරෝධයේ සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට මම ඔබට උපමාවක් කියන්නේ හරියට කන්දක් දකින්න වගේ. අපි කන්දක් දකින්න කෙනෙක් ඉන්නවා කන්ද පේන්නේම නැහැ. තව කෙනෙක් ඉන්නවා බොහෝ දුරින් කන්ද පේනවා. ඡායාව විතරයි කන්දේ පේන්නේ. තව කෙනෙක් ටිකක් ළඟට ගිහිල්ලා කන්ද දකින්නවා. එයාට ටිකක් ළඟට ගියාට පස්සේ මේ ටිකක් ලාවට ගස් ගල් තියෙනවා කියලා පොඩ්ඩක් වුණ ඡායාවකදී පේනවා. තව ටිකක් ළඟට ගිහිල්ලා කෙනෙක් දකින්න එතකොට එයාට ආතන ලොකු ගලක් තියෙනවා. තව ලොකු ගලක් තියෙනවා කියලා එයාට තේරුම් ගන්නවා නිමිති තියෙනවා. තවත් කෙනෙක් ළඟටම ගිහිල්ලා දකින්න මේ ආවල් ගහ මේ විදිහ ගලක් තියෙනවා කියලා එයා ළඟටම ගිහිල්ලා දකින්න. දැන් මේ හතර දෙනා දැක්කේ කණු හතර නෑ. තව කණු තමයි දැක්කේ. මේ කණු හතර දැකපු අවස්ථාවකට නෙවෙයිද තිබුණේ. කන්ද හතර දැකපු කන්දක් දැකපු අවස්ථා හතරුවේ තිබුණේ. ඒ වගේ තමයි මේ සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන්නේ. ඒක උගල සාමාන්‍ය තවතුමාවක් කියන්නේ පානක් පත්තු කරාට පස්සේ එතන අඳුර තියෙනවා. අඳුර නැහැ. නමුත් පානවල බල්බ් එකක් ගන්නොත් අරක වැඩි එළියක් තියෙනවා නේ. නමුත් මේ එළියට සාපේක්ෂව අඳුර තිබ්බට කියන්නේ නැහැ. වෙන නම් අතන අඳුර තිබ්බටුනේ නැහැ පහන පස්සේ දුන්නේ. ඔය පණයි බල්බ් එක දාලා තියෙන තැන විශ්වාස සීයකක් දැම්මු. ඊටත් එළිය එළියක් තියෙනවා. නමුත් ආශර කියන්නේ අඳුර කියලා කියන්නේ නැහැ. මොකද ආලෝකයේ අඳුරේ දෙක එක තැනට තියෙන්නේ නැති නිසා. ඒක නිසා සෝවාන් මාර්ග පරිසිතේ අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. එතකොට නම් සෝවාන් වෙනවා කියන එක පෙන්නන්නේ කලුවේ ඉන්නකොට අකුමත් ගන්නවා වගේ කියලා නිදාන්නේ ඇටියෙ දෙන්න. කලුවේ ඉන්නකොට එකපාර විදුලියක් පිටවල අකුණු විදියක් ආවම අපිට පේනවා අපි ආවට කියන දේවල් දැක්කාම ඒ එළියෙන් බලාගන්න පුළුවන්. මේ දකින්න දෙයක් වල වැරද්දක් නෑ. කවදාවත් ඉර බෑවුවත් මෙයාට පේන්න තියෙන මේ දැක්ක ටිකම තමයි. මේ දැකීමේ රසත් වෙන්නේ නෑ. ගැටලුව තියෙන්නේ අර පුරුද්ද නිසා නැවත ආවෝ අඳුරෙන් වැහුණා වගේ එයාට ආව තියෙනවට තියෙන දේ ගන්න අතදාන පුරුද්ද ඉතුරු වෙනවා. පුරුද්ද සම්පූර්ණ නැතිෙන්නේ නෑ. පුරුද්ද කියන දේ ඉතුරු වෙන නිසා සෝවාන් ආරයන්හන්සේට සිද්ධ වෙනවා ආත්මයක් හරි මේක තාම උපදින්න. මොකද තාම හේතු ටික තියෙන නිසා. මාපුසක් තුළදී ආයතන හයම ක්‍රියාත්මක විය හැකිද? පංච පාදයන් සංවේ ක්‍රියාත්මකද? පුළුවන් පෞසර තුළදී ආයතන හය ක්‍රියාත්මක කරන්න. චක්කු විඥාන ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන කාය විඥානය නම් ක්‍රියාත්මක වෙනවා. නමුත් මනෝ විඥානය ක්‍රියාත්මක වෙනවා. අනිත් විඥාන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ පංචපාදානස්කන්ධයේ තියෙනවා. පංචපාදානස්කන්ධයේ නැහැ කියන්නේ මොකද? පංචපාදාන ඡන්දයක්ම විපාක වලින් විපාකයක් විදිහට උපදින්නේ පංචපාදාන ඡන්දය. එතකොට පංචපාදාන ඡන්දයක් තියෙනවද කියලා අහන්නේ අපි ඡන්දේ කියන දෙයක බැහැරින් දකින්න දුන්න වෙලා තියෙනවා. ඡන්දේ කියන දෙයක අපිට හම්බෙන්නේ බැහැර තියෙන දෙයක් විදිහට. ඒකයි අපිට එහෙනම් ආයතන නැත්තම් පංචපාදාන ඡන්දේකුත් නැහැ කියලා මෙතන අල්ලන්න පුරුදු වෙලා තියෙන අපිට දෙන්නේ නැහැ. නාම රූප දෙක සකස් කරනවා කියන තැනදී එතන තියෙනවා රූපයේ කියන්නේ අපිට පේන්නේ නෑ. එතකොට එතන මේ රූපය සකස් කරගන්න ධර්මායතනේ පරියාපන්න වෙච්ච රූප ටිකක් තියෙන වෙනවා. එතකොට ඒකම රූපස් ඡන්දයටම අයිති ටිකක්. එතකොට බීජ කල්ලයක් තියෙනවා නම් ඒ රූපස් ඡන්දයට අයිති ටිකක්. බීජ කල්ලේ ඉඳන් ධර්මායතනේ පරියාපන්න වෙච්ච රූප ටික ළඟට එනකම් රූපස් ඡන්දයට අයිති කොටස් ටික. නාම ධර්ම කාටික මේ රූපේම සකස් කරන්න හේතු වෙන නාම ධර්ම කාටික නාමස්කන්ධ හතර එතකොට ඒක පංච උපාදානස්කන්ධයෙන් පැවැත්මක් තමයි එතනද සිද්ධ වෙන්නේ. අවිද්‍යා රූපේ අවිද්‍යා කර්ම සංහා ආහාරයෙන් හටගත් බව එතන සඳහන්නේ. තවත් දැන් කර්ම ජීත විද්‍ය ආහාර වශයෙන් බව සඳහන්නේ. එතකොට මම හිතන්නේ මේ දෙකේ මේ වෙනස මොකක්ද කියලා ආනයත්. එතකොට මේ කර්මය කියන දැනම තියෙනවා දෙවෙනිට කර්ම චිත්ත විද්‍ය ආහාර කියනකොට එතන තියෙනවා. දැන් මේ පරිහානාත්මකයේ දරගන්න ඕනේ. පරියාය කියලා කියන්නේ බුදුදානන් සමර්ථක නිෂ්පරියාය දේශනා කරනවා. සමර්ථක පරියාය දේශනා කරනවා. පරියාය කියලා කියන්නේ එක ක්‍රමයකට එක පෙළකට දේශනා කරනවා. ඒකෝ අවිද්‍යාව කර්ම සංහා ආහාර තව එකක් වෙනවා නිබ්බති ලක්ෂණ නොදකින්න කියලා කාරණාව. මෙන්න මේ කාරණා හතර වෙනවා රූපේට හේතුව වශයෙන්. එතකොට ඇහැට හේතු වශයෙන් මේ කාරණා හතර පහම වෙනවා. රූපේට හේතු වශයෙන් මේ කාරණා පහම වෙනවා. එතකොට මේ විදිහට පෙන්වන්න තැන තියෙන්නේ එක න්‍යායය. මේ විදිහට පෙන්වන්න තැන තියෙන්නේ එක න්‍යායය. නමුත් මේ න්‍යායන් දෙකේම ගත්තා කර්ම චිත්ත විද්‍ය ආහාර කියන තැන කර්මයේ කියන තැන මේ කර්මයේ රැස්වීම අවිද්‍යා සංඛාර දෙක නිසාමයි. අද පරිච්ඡේදවල දේශනා වැඩුණේ කර්මයක් කියන්නේ රැස්වීම අවිද්‍යා සංඛාර දෙක නිසාමයි. ඒකට අවිද්‍යාව මතුවේ කියන අවශ්‍ය වෙන්නේ නැහැ. චේතනාව වික්‍රේ කාමව වදාන චේතනාව කර්මයෙන් වරතනාසිත චේතනාවක් නැද්ද? චේතනාවක් නැද්ද රතනාසිත? එතකොට මේ රතනාසිතේට චේතනාවක් තියෙනවා කියලා කියන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තමයි මට. චේතනාව වික්‍රේ කාමව වදාන කියලා කියනකොට චේතනාව කියනකොට මෙතන ආයෝහන සංඛාර රැස්කරන අර්ථයෙන් සංඛාරය කියලා කියනවා. මෙතන පොඩි ධර්ම කොටසක් තියෙනවා. මම ටිකක් පැහැදිලි කරා නම් හොඳට ටිකක් කල්පනාවෙන් අහගෙන ඉන්නකොට තේරෙයි. බුදුරජාණන් වහන්සේ සත්‍යචාන සූත්‍රයෙන් දේශනා කරනවා රූපය රූප සංගය රූප නිරෝධයාමී ප්‍රතිපදාව රූපේ ආස්වාදය රූපේ ආදීනෝය රූපේ නිස්සාරණය දන්නගෙනා යෝගින් ත්‍රිවිධ උපරික්ෂාවක් තියෙන කෙනා මේ දුක කෙලවර කරනවා කියලා සත්‍යඥාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර රූපේ කියලා කියන්නේ මොකද්ද? චක්කාරෝති මහා භූතා චතුරාර්ය මහා භූතාන උපාදාය රූපා. ඊට පස්සේ රූප සමුදය කියලා කියන්නේ මොකද්ද? ආහාර සමුදය ආහාර සම්පය රූප සම්පය. ආහාරය නිසා රූපය හටගන්නවා කියලා තේමා. ආහාර නිරෝධයෙන් තේම රූප නිරෝධයට වෙනවා. ආහාර නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. ආහාර නිරෝධ කරන ප්‍රතිපදාවක් ඇදීට වෙනවා ආයස්ථාංගික මාර්ගය. එතකොට මෙන්න මේ කාරණාව ඉදිරියේ මම අරව විස්තර කරන්නම්. මෙතනදී සාමාන්‍ය වශයෙන් මම විස්තරයක් කරන්නම්. මේ රූපේ කියන තැනදී ආහාර හතරක් තියෙනවානේ. ආහාර හතරයි සතර ආහාරයක් තියෙනවා. මොනවද? කබලිකාර ආහාරය, පස් ආහාරය, මනස චේතන ආහාරය, විඥාන ආහාරය කියලා ආහාර හතරක් තියෙනවා. එතකොට කබලිකාර ආහාරය කියන්නේ කැලරි වශයෙන් ගන්න මේ ආහාරය කියනවා කබලිකාර ආහාරය කියලා. එතකොට කබලිකාර ආහාරය කියලා අපි හඳ බලපං කවුරුන්ගේ විතරක් දකින්න එපා. කබලිකාර ආහාරය කියලා කියනකොටම දකින්නේ මේ ආයතන ටිකම කබලිකාර ආහාරය නිසා ඉපදුණු ධර්මතාවය. කබලිකාර ආහාරයෙන් කරන දේ තමයි ආයතන ටික සක්‍රිය කරන්නේ. ප්‍රසාර ටික හදන එක තමයි කබලිකාර ආහාරයේ කරන්නේ. කබලිකාර ආහාරයෙන් බද කරන්නේ පෝෂ්‍යාව අතරින් කොට ඇති රූප කලාප ගෙනල් දෙන්නේ. ඒකෝ කබලිකාර ආහාරයේ ආහාරයක් වෙන්නේ කොතනින්ද? අපි බලමු. අපි කන බස්පාම් කවුරුන්ගේ ආහාර නෙමෙයි. එතකොට මේක ආහාරයක් වෙන්නේ කටේදී කියලා කියලා එක්ක මිශ්‍ර වෙලා මේක කැලේ කරගෙන අපල බඩට ගිහිල්ලා එතකොට මේ විරවල දේවල් එකතු වෙලා මේක විරයක් බවට පත් කරලා මේ බයවල දිගේ යනකොට කර්මයේ තේජෝ ධාතුව නිසා මෙතන තියෙන විරමයේ ස්වභාවය, පෝෂාමයේ ස්වභාවය ඇරට පුරා ගන්නවා. සාමාන්‍යයෙන් වර්ධිත බඩේට වතුර ටිකක් දානකොට මොකද වෙන්නේ? වාස්තු වෙලා යනවා. ඒ වගේ මේ ඇරට අර විරමයේ ස්වභාවය පුරා ගන්නවා, පෝෂාමයේ ස්වභාවය පුරා ගන්නවා. එතකොට අන්න ඒ පෝෂාමයේ ස්වභාවය මොකද කරලා තියෙන්නේ? එතෙන් දැරුවොත් බස්වාපාවුන් ඇටදියා නෑ. එතකොට ඒ භෝජාමයේ ස්වභාවය තමයි මේ ශරීරයේ යැවීමට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අපේ මේ දින මැෂින් එක ටිකක් බාර එකක් නිසා තමයි අපිට මේක දෙවියෙ විදිහම දාලා මේ විදිහට කැඩලි කැඩලි කරලා භෝජාව ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. දෙවියන්ට වගේ එහෙම අවශ්‍ය නෑ. ඒ වලට භෝජාව නිකරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ භෝජාමයේ ස්වභාවය නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් කවලිකාර ආහාරය කියන නිමිති ඕජාමයේ ස්වභාවය කියන්නේ. ඕජාමයේ ස්වභාවය කියලා තියෙන්නේ අපේ ආයතන හය සක්‍රිය කරන එක. ආයතන ප්‍රසාද හය ඇති කරන එකයි කරන්නේ. දැන් ප්‍රසාද ඇති කරලා පස්සේ ප්‍රසාද ඇති වෙන නිසා තියෙනවද? ප්‍රසාද ඇති වෙන නිසා තියෙන්නේ නැහැ. ප්‍රසාද ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ස්පර්ශ වෙනවායි. දැන් කවලිකාර ආහාරය සම්පූර්ණ වෙන්නේ ස්පර්ශ ආහාරය ඇති වෙනවා. ස්පර්ශ ආහාරය ඇති වෙනකොට ස්පර්ශ ආහාරය මොකද කරන්නේ? වේදනා සංඥා දෙක ඇති කරනවා. වේදනා සංඥා දෙක නිසා මොකද වෙන්නේ? වේදනා සංඥා දෙක අරමුණු කරගෙනම මනෝ සංජේතන ආහාරය ඇති වෙනවා. මේ අරගෙන තියෙන නිමිති මෙහෙ කරන්න පටන් ගන්නවා. එතකොට විඥාන ආහාරයෙන් මෙහෙය කරන දේ දැනගන්නවා. දැන් මෙතන තියෙන්නේ ආහාර චක්‍රයක්. එතකොට මෙන්න මේ මෙහෙය කිරීම නිසා විඥාන ආහාරයෙන් නිසා නැවත ප්‍රතිසංවේදයේ කවලිකාර ආහාරය හදාගන්න හේතු වෙනවා විඥාන ආහාරය. එතකොට මෙන්න මේ විදිහට දැන් මේ ආහාර චක්‍රයක් තමයි තියෙන්නේ අපේ ජීවිතයේ කියලා කියන්නේ මෙන්න මේ ආහාර චක්‍රය. එතකොට මෙන්න මේ ආහාර චක්‍රයේදී අද අවිද්‍යාව කියලා කියන්නේ කවලිකාර ආහාරය නිසා කවලිකාර ආහාරයේ පස ආහාරයට ආහාර වෙලා තියෙනවා. කෙලින් නෙමෙයි. ආයතන ටිකට හසු වෙලා තියෙනවා කවලිකාර ආහාරයෙන්. ආයතන ටිකට හසු කරලා පස්සේ ආයතන ටික ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශ ආහාරය ඇතිවීම මේ ආයතන ටික නිසා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා දෙක ඇති කරා. වේදනා සංඥා දෙක ආකාරයෙන් මනෝ සංජේතන ආහාරය ඇති වෙනවා. මනෝ සංජේතනාව නිසා විඥාන ආහාරය ඇති වෙනවා. එතකොට මෙන්න මෙතනදී මනෝ සංජේතනාව කියලා කියන්නේ සංඛාරය කියලා අපි කියන්නේ, නැත්නම් චේතනාව කියලා කියන්නේ, කර්මය කියලා කියන්නේ මෙන්න මේ මනෝ සංජේතන ආහාරය. කාමාවචරස්ස කම්මස්ස කදස්සාවුති දස්සා විපාක. දැන් අපේ කර්මය මොකද්ද? කාමාවචර කර්මය තමයි අපි රැස් කරන්නේ. දැන් කාමාවචර කර්මය තමයි අපි රැස් කරනවා. තියෙන රැස් කරපු දේ තමයි දැන් කද්දාල අර එන වේදනා සංඥා දෙක කර්මය පිළිගන්න තියෙන්නේ. මනෝ සංජේතනාව තුළ අපි රැස් කරගත්ත දේ තමයි උපරිසත්තාගෙන් රැස් කරනගත්ත දේ තමයි දැන් එන ආරම්භු පිළිගන්න තියෙන්නේ. එතකොට දැන් ඒකන පිළිගන්නේම තමල්ලල ආරගෙන තියෙන දැනුම නිසා. එතකොට සාමාන්‍යයෙන් දැන් දවල් ප්‍රමාවක් කියනවා මේ ප්‍රමාවව ගන්නා අර නොදන්නා භාෂාවකින් කෙනෙක් ඇවිල්ලා මොනවාරි කිව්වොත් කියන ප්‍රමාවකින් වෙන්නේ අපි කවුරුත් අහලා නැති භාෂාවකින් කෙනෙක් ඇවිල්ලා මොනවාරි කියාවි කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් චීන භාෂාවෙන් දැන් කෙනෙක් ඇවිල්ලා කියනකොට චීන භාෂාව දන්න කෙනෙක් හිටියොත් එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙනවා. අපිට නොතේරෙන්නත් එයාට තේරෙන්නත් හේතුව මොකද්ද? ඒ ශබ්ද ටික ඇහෙනකොටම එයාට හේතු ටිකක් තිබුණා. එයාට ධර්මතාව ටිකක් එයා රැස්කරගත්ත ටිකක් තිබුණා. එයා මෙහෙ කරගන්න දැන් කියන්නේ මේ දෙය කියලා. නමුත් අපි නම් ඒක දෙන්නේ නැහැ. අපි නම් නොතිබ්බ නිසා අපිට ඒ ශබ්දය අරගෙන රූප වෙන්නේ නැහැ. නමුත් එයා ශබ්දය කියනකොට අපිට ඒ ආරම්භයලා දැන් හිතේ එයාට හිතා ගන්න පුළුවන් වුණා මේ කියන්නේ අහවල් අහවල් දෙය කියලා. එයා රැස්තර ගත්ත දේ යන්න තමයි හැම වෙලේම අරමුණු පිළිගන්නේ. ඔබට උදාහරණයක් කියනවා නගුලේ උපමාවක්. එතකොට කොහොමද එක මනුස්සයෙක් යනවා නගුලක් හොයන්න කියලා. නගුලක් හොයාගෙන මේ මනුස්සයා යනකොට නගුල හොයන්න දැන් ඉල්ල ගන්න කියන තව ගෙදරට යන්න යනවා. යනකොට අතරමඟදී හම්බෙනවා තව මනුස්සයෙක් කියලා. හම්බෙලා කියනවා අපෝ ඔය මනුස්සයාගෙන් ගියාද වැඩක් නැහැ නගුලෙන් හම්බෙන්නේ නෑ යන්න එපා නිකන් ගියාද වැඩක් වෙන්නේ නෑ කියලා. තව ටිකක් කොහොම ඉස්සරහට යනකොට තවත් මනුස්සයෙක් කියනවා අපෝ වැඩක් නැහැ ඔය මනුස්සයා හරි ගොඩයි නගුලෙන් හම්බෙන්නේ නෑ කියලා. තව ටිකක් ඉස්සරහට යනකොට තව මනුස්සයෙක් කියනවා අපෝ ඔය මනුස්සයා ඔයාලගේ ඉතරේට හොඳටම දැන්නා නගුලෙන් හම්බෙන්නේ නැහැ ගහපු මිනිහෙක් කියලා කියනවා. ඊළඟට දැන් ලොකු තරවෙන්නේ පිටර කියනකොට දැන් මෙයා යනවා. හැබැයි නගුලේ ඉඳන් මේ දැන් යන්නේ. ඇයි මට දැන්නේ ඇයි මට ගානවා කියන දේ දැන් තැනක් තමයි දැන් යන්නේ. දැන් අරගෙන ඉස්සරහට හම්බෙනකොට මෙයා පිළිගන්නේ කොහොමද එයා? මෙයා පිළිගන්නේ ඇයි තමයි මට දැන්නේ ඇයි යහුවේ කියන මට්ටම ගානවා කියන මට්ටමෙන් තමයි පිළිගන්නේ. ඇයි? මෙයාට හම්බුනේ ඒ විදිහේ සංඥාවක්. ඒ විදිහේ දැනගැනීම ටිකක් තමයි මෙයාට තිබුනේ. දැන් අර රූප සංඥාව එනකොටම මෙයා අර එකතු කරගත්ත රැස් කරගත්ත දේ තමයි හරියෝ වැඩි වෙනවද කියන්නේ රැස් කරගත්ත දේ. සමාන දෙයක් මොකද එහෙම දෙයක් දන්නේවත් නැහැ. නමුත් නොදන්නවා වුණාට දැන් මෙයාගේ හිතේ එහෙම එකක් ඇත්තේ නැහැ මොකද මෙයා රැස් කරගෙන තියෙන දේ. ඒ වගේ තමයි අද අපිට රූපයේ කියන යථාර්ථය දන්නේ නැහැ. රූපයේ කියන තැන බොහෝම අයිතර මතකමින් තියෙනවා. අර නගුලේ අයිතිකාරය වගේ රූපය කිලිම දෙයක් කියලාත් නෑ කරලාත් නෑ දැක්කේ හිටපු කෙනෙක්. නමුත් අපිට දැන් තියෙනවා රැස් කරගත්ත දෙයක් අපිට රූපේ බලන්න පුළුවන් කියලා අපිම රැස් කරගත්ත දෙයක් තියෙනවා. දැන් කබලිකාර ආහාරයේ ආයතන ටික සකස් කරලා ආයතන ටිකට ස්පර්ශ වෙලා ඉස්පර්ශයේ නිසා වේදනා සංඥා ටික ඇති වෙනකොට මේ වේදනා සංඥා ඇති වෙන්නේ මොකක් නිසාද මොකක් කරවැයද කියලා දැන මෙහි කරනකොට මෙයාට හම්බෙන්නේ වේදනා සංඥා ටික නෙමෙයි කෙලින්ම හම්බෙන්නේ රූපයයි මම දකින්නේ කියලා මේ වේදනා සංඥා ටික ගැටගහ ගන්න මෙන්න ආවල් රූපේ නැත්නම් මෙන්න ආවල් කෙනා කියලා දැන් ගැටගහ ගන්න. ඇයි මෙයා ඒකයි කියන්නේ කාමාවචරත් සම්මස් අතත්තාව උපිතත්තාව විපාක කාමාවචර කර්මයමයි කරන්නේ රැස් කරන්නේ රැස්කරගන්න දෙයක කර්මයමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අද අපේ ජීවිතය අපි අරමුණක් පිළිගන්නේ කෙලින්ම රූපේ දැකීම දික් කරනවා නැතිනම් ඇහැට ඇඟිලි දික් කරනවා නැතිනම් චක්කු විඥානයට ඇඟිලි දික් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට කොයි වෙලාවකවත් විස්පර්ශය කියන කාරණාව නම් දෙන්නේ නැහැ. දැන් අපිට මේක වෙනස් කරන්න පුළුවන් කොතනින්ද? මනෝ සංජේතනාවලින් වෙනස් කරන්න පුළුවන්. දැන් මනෝ සංජේතනාවලින් වෙනස් කරනවා කියනකොට ස්පර්ශය ළඟින් ආවද පරිණාමපාලේ පැහැදිලි කරන්නේ විඤ්ඤාණ නාම රූප සලයන් පස වේදනා කියන ධර්මතාවයක මොකද්ද? වර්තමාන විපාකය. වර්තමාන විපාකය වෙනස් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වර්තමාන විපාකේ පුරාණ අනුගතයෙන් හටගත්තු වර්තමාන විපාකය දැන් ඇති කරන්න බැහැ. ඒක විපාකයයි. එතකොට දැන් මේ ලැබුණු විපාකය නැතිනම් ස්පර්ශය කියන දැන් තමයි දැන් රහතන් වහන්සේ අපිටත් ලැබෙන ස්පර්ශය කියන දැන් රහතන් වහන්සේටත් ලැබෙන ස්පර්ශය කියන දැන් දැන් ඇඟිල්ල දික් කරන්න බෑ එතනින් එහාට. නමුත් අද අපේ අවිද්‍යාව නිසා අපිට රූපේ බලන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට මනෝ සංජේතනවලින් මේ වේදනාව සංඥා එන වේදනා සංඥා දෙක පිළිගන්න කෙනා වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. රූපාවචරස ධම්මස දත්තා උපරිදත්තා විදිහට අපි රූපාවචර ධර්මයේ වර්ධනවා නම් රැස් කරනවා නම් පුරුදු කරනවා නම් අපිට මේ හැම වෙලේ වේදනා සංඥා දෙක රූපාවචර මට්ටමින් ගහණය කරගන්න පුළුවන්. අරූපාවචර මට්ටමින් ගහණය කරගන්න පුළුවන්. ලෝකෝත්තර මට්ටමින් ගහණය කරගන්න පුළුවන්. එතකොට ලෝකෝත්තරස ධම්මස දත්තා උපරිදත්තා විපාක ලෝකෝත්තර ධර්මයේ කරගෙන රැස් කර ලැබෙන විපාකය තමයි ඒ. ඒ විපාකය එනකොට දැන් ඔබ විභාග අපකරණයේ දෙවෙනි කාණ්ඩයේ ධම්මාදී විභාගයේදී විස්තර කරනවා අපරියාපන්න භූමියේ පිළිබඳව. අපරියාපන්න භූමියේ පෙන්වන්නේ ආයතන කීයක් වෙනවද? ආයතන දෙකයි. මන ආයතනයයි ධම්ම ආයතනයයි. ආහාර කීයක් වෙනවද? තුනයි. ආහාර තුනක් වෙනවා පස ආහාර, මනස සංජීත ආහාර, විඥාන ආහාර. කවලිකාර ආහාරය පෙන්වන්නේ නැහැ. ඒකෝ රහතන්වද දානවද නැද්ද? රහතන්වද දානේ බලනවා. හැබැයි රහතන් වහන්සේ දානේ බලන්නේ අපේ මාර්ගයට. රහතන් වහන්සේට ඒ දානේ දානයක් කියලා නැහැ. ඒකේ බොහොම සියුම් කාරණයක්. මොකද දැන් අපරියාපන්න භූමියේ කබලින්කාර ආහාරය නෑ. දෙන්නන්නේ තුන් ආහාරය. ඒකට මට ඔය ප්‍රශ්නයක් වුණා. දැන් ආහාර නිරෝධ ආහාර සමුදේ එක්කන්දයක් ආහාර එක්කන්දයක් ආහාර සමුදේ එක්කන්දයක් ආහාර නිරෝධය නැදයි කියනවා. එතකොට ආහාර නිරෝධය කරා නම් රහතන් වහන්සේට කොහොමද අපරියාපන්න භූමියේ ආහාර තුනක් තියෙනවා? පස ආහාර, මනස චේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාර තුනක් වෙනන්නේ කොහොමද ආහාර නිරෝධය නිවනක්? එතකොට ආහාර නිරෝධය නිවනයි කියන තැන රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් දැක්කොත් අපිට මේ ප්‍රශ්නේ අහන්න සුදුසුයි. නමුත් ආහාර නිරෝධය සාක්ෂාත් කරන තැන තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි ආහාර නිරෝධය සාක්ෂාත් කරන තැන තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට කොහොමද ආහාර නිරෝධයක් කියලා සිද්ධ වෙන්නේ? ආහාර නිරෝධය සිද්ධ වෙන්නේ රහතන් වහන්සේට හැම වෙලෙම පවතින්නේ මේ විදිහටම ආයතනික සක්‍රිය වෙලා ආයතනික ස්පර්ශ වෙලා ස්පර්ශ නිසා වේදනා සංඥා එන තැනක රහතන් වහන්සේ ගෙරිම ඇහිද විකරණය යන්නේ නැහැ. රූපේදවත් ඇහැටවත් රූපේදවත් චක්කු විඥානයයි. අනාත්මිකෝවාද සූත්‍රය උතන අදාළ කරගන්න ශරීර ධර්මයන් දේශනා කරනවා. ගැහැණිය මුලේ ඉඳලා රූපය ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානයේ ඇසුරු නොවේවා කියලා පැහැදිලි කරනවා. එතකොට දැන් ඇහැ හම් වෙන්නත් බෑ, රූපය හම් වෙන්නත් බෑ, චක්කු විඥානය හම් වෙන්නත් බෑ. අපිට කෙලින්ම දැන් වේදනා සංඥා දෙක එනකොට වැඩි කරන්න ඕනේද? රූපේ කියන තැනයි විවිධ කරන්නේ. තේන රූපේ කියන තැන. එතකොට රූපේ විතරක් තිබිලා අපිට රූපේ ගැටෙන්න පුළුවන්ද? ගැටෙන්න පුළුවන් නම් කැත්තේ නෑ. ඇහැ සහ චක්කු විඤ්ඤාණය නැත්නම් රූපේ වෙනවා කියන දේ වෙන්නේ නෑ. රූපේ නැතුව ඇහැයි චක්කු විඤ්ඤාණය විතරක් තිබුණොත් ඒ වෙන්නේ නෑ. චක්කු විඤ්ඤාණය රූපේ විතරක් තිබුණොත් ඒ එහෙම වෙන්නේ නෑ. දැන් චක්කෝපදිත රූපයෙන්ද උපදිත චක්කු විඤ්ඤාණය තින්න සංගති පස්ව රසවත්ය වේද? ඇහැ රූපයක් හිතක් කියන මේ ධර්මතාව තුනේ එකතු මොකද්ද? ස්පර්ශයයි. ස්පර්ශයෙන් නිසයි වේදනාව හටගන්නේ. දැන් ස්පර්ශය කියලා කියන්නේ මේ තුන්දෙනාගේ එකතුවනේ. ස්පර්ශය කියලා කියන්නේ ඇහැ රූපයක් හිතක් කියන මේ ධර්මතාව තුනේ එකතුව. එකතුව නිසා විද්‍යමාන වන දෙයක්. එතකොට දැන් මේ තුනම ස්පර්ශය කියලා කියන්නේ තුනමත් නෙමෙයි, මේ තුනේ දැහැවිසු දෙයක්ුත් නෙමෙයි, මේ තුන නිසා වන්න දෙයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් මේ ස්පර්ශය මේ ඇහැටවත් රූපයටවත් චක්කු විඤ්ඤාණයටවත් අයිති කියන්න පුළුවන්. මේ එකතුවත් අයිති කියලා කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් රහතන් වහන්සේට දැන් මෙතනින් එහාට යන අවිද්‍යාවක් තියෙන පුළුවන්ද? ඇයි රූපෙට ඇඟිල්ල දික් කරන්නත් බැරි? තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි. රූපෙට ඇඟිල්ල දික් කරොත් එහෙම රාජනාගේ කොමාවක් කියන්නේ දැන් හිරුවේ ගියා ගහ පොළවක් නිසා ඡායාව වෙනවා. දැන් ඡායාවයි තිබෙන්නේ, ඡායාව පොළොටයි, ගහටයි, ඉරේලියටයි. එකතුවත් ඇයි නැහැ. මේ තුන්දෙනා නිහාය දෙයක් තමයි මේ ඡායාව කියන්නේ. ඒ වගේ මේ ස්පර්ශය කියන දේ මේ තුන්දෙනා නිසා ජීවන දෙයක් විතර මේ තුන්දෙනාත් නෙමෙයි, තුන්දෙනාගේ පරිවාරයේ වෙච්ච දෙයක් නෙමෙයි, එකක් එකකුත් නෙමෙයි. දැන් රහතන් වහන්සේට මෙතනින් එහාට ඇහැ රූපයක් තියෙන දෙකකින් එකක්වත් පිළිගන්න දැන් ඇහත් රූපයක් කියන දෙකෙන් එකක්වත් පෙන්වන්න බැරි නිසා රහතන් වහන්සේට දැන් රූපේ කියන හේතුව පෙන්වන්න පුළුවන්. රූපේට කර්මින්දාරාහාරයෙන් ආයතන ටික සකස් කරලා තියෙන්නේ. එතකොට ආයතන ටික සකස් කරන හේතුව දැන් රහතන් වහන්සේට පෙන්වන්න බැහැ. ඇයි? රූපය හම් වෙන්නේ නැති නිසා. දැන් රහතන් වහන්සේට චක්ක විඤ්ඤාණසී, සෝත විඤ්ඤාණසී, ධර්ම විඤ්ඤාණසී, ජීව විඤ්ඤාණසී, කාය විඤ්ඤාණසී, මනෝ විඤ්ඤාණසී ලැබෙන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට ඒ සිද්ධාති වෙන්න බැහැ. මනෝ විඥාන ධාතු සම්බන්ධ මනෝ විඥාන ධාතු සම්බන්ධයක් විතරයි තියෙන්නේ. චක්කු සම්බන්ධයක් නැහැ, සෝත සම්බන්ධ, ගාන සම්බන්ධ, ජීවහා සම්බන්ධ, කාය සම්බන්ධ, මනෝ සම්බන්ධයක් නැහැ. මනෝ විඥාන ධාතු සම්බන්ධ කියනකට මෙන්න ගන්නවාසේ මා නුවණ පවතින. අපේද තියෙන යථාර්ථය තමයි ඕක. පවතින ඇත්ත තමයි ඕක. දැන් අපි මනෝ විඥාන ධාතු සම්බන්ධයෙන් මේ එකම ස්පර්ශයේ කියන ස්වභාවය අපි රූපේ දැනීම විදි කරනකොට චතු විඥානය කියලා කියන්න, චතු විඥාන සම්බන්ධය කියලා කියන්න, චතු සම්බන්ධය කියලා කියන්න වෙලා තියෙනවා. හර සබ්දේ දැනීම විදි කරනකොට සෝත සම්බන්ධය කියලා කියන්න වෙලා තියෙනවා. මේ ස්පර්ශය කියන කාරණාව දැන් අපිට නාමස්තේකට බෙදන්න වෙලා තියෙනවා. ඇයි? අපේ පෞද්ගලික මත්තම මත. දැන් රහතන් වහන්සේගේ මත්තම එහෙම බෙදන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකම දැනකින් පෞද්ගලික ඇත්තක් විතරයි තියෙන්නේ. අර වේදනා සංඥා දෙක ඇති වෙනකොට මොනවද තියෙන්නේ? චක්කු පරිච්ඡේදයේ උපදින චක්කු විඥාන තියෙන සංගති පස්සේ පස්සපච්චය වේදනා තියෙන තැනකදී එන්නද කිසි මොනවා පවතින්නේ. දැන් අර අරමුණ පිළිගන්නේම එළඹ සිටපු නුවණයි. එළඹ සිටින නුවණින්නේ අරමුණ පිළිගන්නකොට දැන් අවිද්‍යාවට හේතු නැහැ. දැන් මනෝ සංජේතනාව කියන තැන. මනෝ සංජේතන ආහාරය කියන තැන. රහතන් වහන්සේට ආහාරයක් විදිහට හම්බෙලා තියෙනවා. ස්පර්ශය ආහාරයක් විදිහට හම්බෙලා ආහාරයක් විදිහට හම්බෙලා තියෙනවා. අද අපිට ආහාර වෙනත් විදිහකට ස්පර්ශය විතරක් හම්බෙලා නැහැ. හේතුඵල ධර්ම කරත්මක් හම්බෙලා තියෙනවා. හේතුඵල ධර්ම කරත්මක් හම්බෙනකොට ස්පර්ශයෙන් වේදනා සංඥා දෙක ඇති වෙනකොට ස්පර්ශය ඉක්ම නැතුව නැති වෙනවා කියන තැනට මොනවද කියනවා. දැන් මේ මෙතන Nirodha sakshat කරන මේ විදිහට රහතන් වහන්සේ හැම වෙලේම හැම එකකම ආහාර නිරෝධයක් රහතන් වහන්සේ සාක්ෂාත් වෙනවා. ආහාර නිරෝධයක් හැම වෙලේම සාක්ෂාත් කරන නිසා රහතන් වහන්සේට ආහාර නිරෝධේ මැදයි කියලා නිවනට කියනවා. දැන් ආහාර නිරෝධේ මැදයි. ඒකෝ දැන් සුදුසු චේතනාවක් තියනවාද කියලා මොකද වැස්තරගත්ත දේ වෙනස් වෙන දේ තමයි විඥාණය දැනගත්තේ. දැන් වැස්තරගත්ත දේ අපි රැස් කරලා තියෙන මේ ධර්මතාවයේ ඇත්ත දකින්න දේම දැන් අපි දැනගන්න තියෙන පවතින ඇත්තම ඇත්ත ස්වභාවය විතරයි. එතකොට මේ ඇත්තම ඇත්ත ස්වභාවය දැනගන්නකොට දැනගන්නවල මේ හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම දැනගන්නකොට දැන් දැනගන්නේ මේ නිරෝධය කියන කාරණාවයි ආරක්ෂාත්තේ. එතකොට හැම වෙලේම ආහාර නිරෝධයක් තිබ්බ තියෙනවා. එතකොට ප්‍රාසන්නාංශයේද චේතනාව තියෙනවා කියන්න පුළුවන්ද? පවතින චේතනාවක් තිබිලා නැහැ. චේතනාව නිරෝධ වෙලා තියෙනවා. හැම වෙලේම චේතනාව නිරෝධය සාක්ෂාත් කරලා තියෙනවා. මොකද රාගන්නාංශයේ චේතනාව තියෙනවා කියලා මම කිව්වොත් මන සංජේතන ආහාරයේ ආහාර ඉරියද රාගන්නාංශයේ තියෙනවා කියන්නේ ආහාර නිරෝධී නැදයි කියපු දෙයට ගැලපෙන්නේ නැති වෙනවා. ඒක නිසා චේතනාව කියන කාරණාවේදී ඔබ විස්තර කරන්න පුළුවන් කම නැහැ. ඒ විදිහට රහතන් වහන්සේට චේතනාව තියෙනවා කියලා. නමුත් දැන් රහතන් වහන්සේට චේතනාවක් නැහැ කියන්න පුළුවන්ද? ඇයි? දැන් ලෝකෝත්තර කර්මන්ත කතාත්තාව පිළිගත්තා විපාකම ලෝකෝත්තර කර්මයේ කරදරයෙන් රැස් කරලා ඉන්නේ නේද? ලෝකෝත්තර කර්ම විභාගයක් විදිහට නෙමෙයිද තේරෙන දෙයක් තියෙන්නේ? තේරෙන අත තියෙන්නේ ලෝකෝත්තර කර්ම විභාගය හැටියට. නමුත් එතනද ඇත්ත දකින්නවා කියන මට්ටමකින් නුවණ කරලා තියෙනවා. ඒකයි එතන තියෙන වෙනස. අද අපිට ඒක වෙන්නේ අරමුණක් එනකොටම එන අරමුණ අදාපේ පිළිගන්නකෙන්න අවිද්‍යාව සංසාර කියන දෙක. අවිද්‍යා සංසාර දෙක වෙනුවට රහතන් වහන්සේට හැම වෙලෙම පිළිගන්නේ සමත විපස්සනා කියන දෙකෙන්. නැතිනම් විද්‍යාව විද්‍යාවේ තමයි හැම වෙලෙම හැම ආරම්භයක්ම පිළිගන්නේ. දැන් එතකොට අවිද්‍යාවට හේතුව නෑ. රහතන් වහන්සේලාට අවිද්‍යාවට හේතුන හේතුවක් තිබිලා නෑ. එතකොට මොන විදිහේ ආහාර නිරෝධයක් නැතිනම් කර්ම ක්ෂේත්‍රෙම නිවනයි කියලා කියන්නේ? දැන් අර කර්මයේ මනෝ සංජේතන ආහාරයෙන් ක්ෂේත්‍රෙම නිරෝධේ දැකලා තියෙන නිසා ඒකට නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ පැහැදිලින්නේ කර්ම. හේතු ප්‍රත්‍යයන් දෙකක්ද එකක්ද? හේතුයි ප්‍රත්‍යයයි කියන්නේ හේතු වල එක ප්‍රත්‍යයක් විතරයි. ප්‍රත්‍ය තියෙනවා 24ක්. 24න් හේතු ප්‍රත්‍යයක් එක ප්‍රත්‍යයක් විතරයි. ඒකේ හේතු ප්‍රත්‍යයක් එකයි නෙමෙයි දෙකයි. ඒක හේතුවක් එක ප්‍රත්‍යයක් විතරක් වෙන නිසා. ධර්මයන් ස්වභාව ධර්මයන් බව ස්වභාව ධර්මයන් කොටසක් වූ අපද ස්වභාවිකත්වයේ ලෝභදේශ මොහචෛතික මනින් ග්‍රහණය කරගැනීමේ ස්වභාවිකව පිළිවෙලින් ඇතිමඟ ආවරණය කරගන්නා බවට විචාරකයක් මා තුළ පහළ වේ. මෙහි වැරදි නිවැරදි බව කෙනා දෙන්නේ ඉල්ලා සිටිනවා. එතකොට දැන් මට ප්‍රශ්න දෙන්නේ මේක මේ විදිහටම ස්වභාව නිර්මාණ වාදයකට යන්න පුළුවන්. මොන දෘෂ්ටියෙන් යනවද කියන්න දන්නේ නැහැ. නමුත් එක පැත්තකින් මට මේකට එකඟ වෙන්න පුළුවන්. මොකද මේ බුදුරජාණන් ශ්‍රාවකනිකයි බෝසත් සූත්‍රය වගේ මට වාදෙ බුද්ධ පිළිබඳ දේශනා කරන පවතින ඇත්තම ඇත්ත ස්වභාවය තමයි බුද්ධ ස්වභාවය. නැත්නම් ස්කන්ධ ස්වභාවය. ස්කන්ධ පිළිබඳව පවත්න අවිද්‍යාවෙන් මේක බාහාර ස්කන්ධ බවට පත් කරලා තියෙනවා. එතකොට මේ පවතර විදන් විකේ චිත්තං සංජේකෝ ආලන්දුකේ උපක්ඛේතේ උපක්ඛේතං මහන්නේ හිත ප්‍රවාසරය ස්වභාවයෙන්ම එය ආලන්දුක උපක්ඛේතයන් වලින් මේ පිරිනව නැතිනම් සංකේසී භාවයකටපත් වෙනවා කියලා දේශනා කළා. ඒ නිසා ඒ අර්ථයෙන් අරගෙන නම් මට මේක හරි කියන පුළුවන්. මොකද අර ආහාර පරිහාරයෙන් පෙන්නුව අර මනෝ සංජේතන ආහාරයේ කියන දෙනේ වේදනා සංඥාවේ ස්පර්ශයේ ඉක්මවා යන බැරි තත්ත්වයේ තමයි අපේද පවතින්නේ. අවිද්‍යාව සංකාර දෙකෙන් තමයි රූපයෙන් පෙන්නලා ස්පර්ශයේ ඉක්මවා යන පුළුවන් මට්ටමට පත් කරලා තියෙන්නේ. එතකොට මේ අවිද්‍යාව සංකාර දෙක නැතිတယ် තමයි අපේද පවතින ඇත්ත. ඒ ඇත්ත තමයි අපිට අවබෝධ කරගන්න බැරි කම නිසා තමයි එතෙන්ට යන හේතු. මේ නිසා ස්වභාවය තමයි අරක නැතිනම් භූතයේ තමයි පවතින ඇත්තම ඇත්ත ස්වභාවය තමයි කොයිම වෙලාවකවත් අපි ආයතන පිට ඉක්මවා ගියේ නැහැ. මේ ස්පර්ශයේ ඉක්මවා ගියපු නැති එක තමයි ඇත්තම ඇත්ත ස්වභාවය. අපි නෑ එනම් මේ බාහිර ලෝකේ තියෙනවා කියලා හිතාගෙන කරන්නේ ඒක මේ ආයතන කියලා තැන් කියනකොට වෙලාවයි. ඉතින් ඒක නිසා මේ ස්වභාව ධාම කියන එක ඒ අතින් ගත්තොත් නම් මේ ස්වභාව ධාමයි හේතුඵල ධාමයි පවතින කියල ඒ පැත්තට එකඟ වෙන්න පුළුවන්. ඒ අතෙන් නම් ඒ කාලනාව හරි. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම අනිත්‍ය සංඥාව ප්‍රගුණ වඩන ආකාරය කාමික පැහැදිලි කර දෙන්න. දුක්ඛේව දුක්ඛ නිතර අභෝධව ඒ දුක්ඛ ඥාන දෝත වඩාගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන්න. එතකොට පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම කියන හැවදෙත් හැවදාම කියන කාරණය තමයි පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම කියන කාරණය. එතකොට පංච උපාදාන ස්කන්ධය කියලා වෙනම දෙයක් අහින්න යන්න අවශ්‍ය නැහැ. පංචපාදාන ස්කන්ධය කියන්නේ අපේ ජීවිතේම දකින්න අපේ ජීවිතේ පංචපාදාන ස්කන්ධයේ විදිහට දකින්න මේ තියෙන බවට හැමදේම බවම පංචපාදාන ස්කන්ධය කියලා දකින්න එකක් නෝ පැහැදිලි කරන්න. ඊට පස්සේ දුක දුකයි දුකේ ඥානය වෙන්නේ කොහොමද කියන්නේ. එතකොට දැන් සරිවිතර මහන්සේක වෙලාවට දේශනා කරනවා මාසුත්යේ මතගෙන සරිවිතර මහන්සේගේ මතක යම් කෙනෙක් දුක දකින්නවා නම් එයා දුක්ඛ සමුදය සාක්ෂි දුක්ඛ සමුදය අවබෝධ කරගෙන ඒ වගේම දුක්ඛ සමුදය ග්‍රහණය කරගෙන ඒ වගේම නිරෝධේ සාක්ෂාත් කරගන්නේ මගවලු කෙනෙක් කියලා තේරෙනවා. ඒ වගේම සමුදය ප්‍රහාණය කරන කෙනෙක්, එයා දුබලැඳගත් කෙනෙක්, ඒ වගේම නිරෝධය සාක්ෂාත් කර කෙනෙක් මගවලු කෙනෙක් කියලා තේරෙනවා. ඒ වගේම නිරෝධය සාක්ෂාත් කරන එයා දුක අවබෝධ කරපු සමුදය ප්‍රහාණය කරපු කෙනෙක් මාර්ගයේ වැඩපු කෙනෙක් කියලා පෙන්නනවා. කෙනෙක් මාර්ගයේ වැඩලා තියෙනවා නම් එයා අනිත් කාරණා තුන මේ විදිහට මේවා කරපු කෙනෙක් කියලා නැතිනම් කෙටියෙන් කියනවා නම් නිවන් දැකපු කෙනෙක් කියලා දේශනා කරනවා. දැන් එතකොට අපෙන් දුක කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි දන්නේ නැති දුක. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපි සංසාර දුක්ඛ, තීව්‍ර දුක්ඛ, යාපි චන්දරදී සම්පි දුක්ඛ. ඉපදීම දුකයි, දෙදවීම දුකයි, මරණය දුකයි, මහලු බව දුකයි, අකමැති අය හා එක්වීම දුකයි, කැමැති අය වෙනවීම දුකයි, පතන දෙය කැමැති වලදීම දුකයි කියලා අපි දන්නේ මේ දුකයි කියලා අපි දන්නවා. අපි විතරක් නෙමෙයි අන්‍යාලෝකයේ ලැබෙනවොත් එයත් දන්නවා දුකයි කියලා. දැන් දුක දැනගත්තට අපි මුකේ නිදිලාද? අපි කවුරුත් නිදිලා නැහැ. එහෙනම් අර දේශනාවේ බුදු දේශනාවේ වැරද්දක් තියෙනවද? වැරද්දක් තියෙන බෑ. එහෙනම් අපිට කොතනද වැරදුනේ? අපි දුක දැකපු තැන වැරදි. ඇයි අපි දුක දැකපු තැන වැරදි කියලා කියන්නේ? අපි දුක දැක්කේ සත්පුරුෂ භාවයේ. අපිට හම්බුනේ මානසිකයේ ඉපදෙන දුක. ඉපදුණු මනුස්සයා ලෙඩගෙන එක දුක. මහානෙනේක දුක. ඉපදුණු මනුස්සයා මැරෙන එක, දුව පුතා මැරෙන එක දුක. මන් කැමති දේ නොලැබෙන එක දුක. මට අකමැති දේවල් ලැබෙන එක දුක. කැමති අයකින් වෙන්නේ වෙන එක, අකමැතිය හා එක් වෙන ලැබෙන එක, කැමති දේවල් නොලැබෙන එක දුකක් කියලා අද මේ ඔක්කොම අපි හම්බෙලා තියෙන මට වෙන දේවල් හෝ මට මං අවදි ඉන්න අයට වෙන දේවල් හැදෙන්නේ නෙමෙයි. අපිට දුක හම්බෙලා තියෙන්නේ සත්පුරුෂ භාවයේ. අද අපි දුක ඇසුරු කරන්නේ සම්පූර්ණ සත්පුරුෂ භාවයක් මත, සත්පුරුෂ සංඥාවක් මත ඉඳගෙන තමයි අපි දුක කියන දේ අද අවබෝධ කරගන්නේ කියලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියලා පවතින ධර්මතාවයක් වෙනවා. දුකයි කියලා අවබෝධ කරගන්න ඕන තැනක් වෙනවා කොහොමද? සංකිටේ පංචපාදානක් හඳා දුක්ඛ. කෙටියෙන්ම කියනවා මොකද වෙනවා? ස්කන්ධ ධර්මතාව පහමයි දුක කියලා සංකේපාලන සම්දේමයි දුක කියලා කියන්නේ. දුකේ හේතුව වෙන්නේ මොකද්ද? තණ්හාව දුක හේතුව වශයෙන් වෙනවා. දුක නැති කරන්න තණ්හාව නැති කරන්න කිව්වොත් තණ්හාව නැති කරන ප්‍රතිපදාව හැටියට වෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වලදී ඉස්සෙල්ලා තියෙනවා මොකද්ද? සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය තියෙනකොට සම්මා දිට්ඨියෙන් කරන්නේ මොකද්ද? පංචේපාදාන සම්දේම උදේ වෙනවා. දැන් දුකේම දුකම ඇති වෙච්ච විදිහ නැති වෙච්ච විදිහ කියන එක බලන්න ඉලා තියෙනවා. පුතජයා කියනවා සෝවාන් වෙන්නේ මොකද කරන්න ඕනේ? පංචපාදානස්කන්ධය ඇති වෙන නැති වෙන බලන්න. සෝවාන් කියනවා සතුදාගාම වෙනවා, සතුදාගාම කියනවා අනාගාම වෙනවා, අනාගාම කියනවා රහත් වෙනවා. රහතන් වහන්සේ දිට්ඨ ධර්ම සුතරේන්නේ සදාන් මොකද කරන්න ඕනේ? පංචපාදානස්කන්ධය ඇති වීම නැති වීම බලන්න කියලා දෙනවා. එතකොට පංචපාදානස්කන්ධය ඇති වීම නැති වීම බලන්නේ කොහොමද කියන එකයි දැන් අපිට වැදගත් වෙන්නේ. එතකොට ඒක තමයි දුක්ඛේ ඥානම වෙන්නේ. දැන් අපිට දුක හම්බෙන්න ඕන මොකද කියන්නේ? පංචේපාදානස්කන්ධයක් විදිහට දුක හම්බෙන්න ඕනේ. දැන් පංචේපාදානස්කන්ධයක් විදිහට දුක හම්බෙන අපිට දුක සත්‍යයේ කුජලයේ විදිහට හම්බෙලා තියෙන බෑ. ස්කන්ධ පහට ගලවන්නක් විදිහට හම්බෙලා තියෙන ඕනේ. එතකොට දුක කියන දේ අපිට ඇරිලා තියෙන කොහොමද ස්කන්ධ පහක් කියන ධර්මතාව තුළ නිසා. දැන් පංචස්කන්ධය දුක කියන්නේ තු පංචේ පාදානස්කන්ධයේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පංචේ පාදානස්කන්ධයේම දුකයි. එතකොට පංචස්කන්ධයේ දුකයි කියන්නේ නැහැ. එතකොට ඇයි පංචේ පාදානස්කන්ධයේ දුකයි කියලා කිව්වේ? දැන් පංචස්කන්ධයේ කියන තැන තැනින් දුකක් ඉන්න පුළුවන්කම තියනවාද? ඇයි රහතන් වහන්සේට චලංග සම්මානද උපේක්ෂාවක් තියෙන්නේ? චලන සමානාය උපේක්ෂාවක් කියන කිව්වේ ආයතන හයේ උපේක්ෂාව. චක්කසෝත ගාමී වුණා කාය මන කියන මේ ආයතන හයේ නැස ගන්නාසේ දේ ශරීරයේ මනස කියන මේ ආයතන හයේම රහතන්නාසේ උපේක්ෂාභාවිතයි. ඇයි උපේක්ෂාභාවිතයි කියන්නේ? ඇහැ රූපයක් ගැටෙනකොට ඒ හිත රූපේ ගැටෙන චක්කු විඥානෙ හිත වෙනම ලඟින් එපා රූපේ දරිනවා කියන දෙයක බය වෙලා ඉවරයි. වෙනම බලාගෙන හිටත්තේ නෑ රූපේ දරිනවා කියන දෙයක ආයතන හතරක් ඒ හිත බය වෙලා ඉවරයි. එතකොට රූපේ දැනගන්නවා කියන දේ වෙන්නේ මොකක්ද? මනෝ විඥානෙන්මයි රූපේ දැනගන්නේ. හැම වෙලේම චක්කු විඥාන සිතට ආන්තරෝපදී මනෝ විඥානෙන්මයි රූපේ පිළිබඳව දැනගැනීමක් වෙන්නේ. චක්කු විඥානේ රූපේ දැනගන්න බෑ. එතකොට මනෝ ඒකයි සබ්බේ ධර්ම මනෝ විඥාන දාපියාවින්නේය. මේ සියලුම ධර්මතාවය චක්කු සොත් ගාමී රූපාකාරයෙන් මේ සියලුම ධර්මතාවය මනෝ විඥාන දාපියාවින්නේය කියලා කිව්වේ ඒ හේතුව නිසා. දැන් ආතනනම් සලායතයෙන්ම නිදිලා සලායතන නිරෝධ කරනවා. දැන් ආතනනාංශයට මේ වගේ දුකක් එන්න පුළුවන්. දුකක් එන්නේ නෑ. මොකද ආතනනාංශයේ පැවැත්ම පංචස්කන්ධය පංචස්කන්ධය පිළිබඳවම නෝන තියෙනවා. ඒක නිසා උපාදානය වෙලා නෑ. දැන් උපාදානය නිසාමයි අපිට දුක කියන කාරණාව එන්නේ. ඒක නිසා උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කරේ. පංචස්කන්ධය දුකයි කියලා කියන්නේ නැහැ. ඒක නිසා දැන් උපාදානස්කන්ධය දුක නම් දැන් අපිට වෙනවා උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්න. උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්නකොට අපිට මෙතන තියෙනවා රූප උපාදානස්කන්ධය සහ නාමස්කන්ධ හතරක් තියෙනවා. නාම උපාදානස්කන්ධ හතරක්. දැන් ඔබ තව කෙනෙක් විස්තර කරනවා නම් නාම රූප දෙක වෙනින් විදිහට දකින්න. දැන් කොහොමද රූපයේ පිරිසිඳ දකින්න වෙනවා? ඇයි රූපයේ පිරිසිඳ දකින්න වෙන්නේ? අපේ ආත්ම මට්ටම තියෙන්නේ රූපය ආවය. ඔය විනතට පුළුවන් ද රූපය ගැන හිතන්නේ නැතුව රූපය ගැන මෙහෙ කරන්නේ මොනවා හරි වෙන දෙයක් ගැන මෙහෙ කරන්නේ? එක්කෝ ඇයින් නැතුව වර්ණ රූපය ගැන මෙහෙ කරයි. එක්කෝ ශබ්දයක් ගැන මෙහෙ කරයි. එක්කෝ රස රූපයක් ගැන මෙහෙ කරයි. එක්කෝ ස්පර්ශයක් පොතබ්බ රූපයක් ගැන මෙහෙ කරයි. මෙන්න මේ කාරණා ගැන මෙහෙද අපි හිතින් මෙහෙ කරන්නේ. ආයතන පහෙන් ගත්ත ආරම්භ ගැනමයි අපි මෙහෙ කරන්නේ. කියන්නේ රූපයෙන් එළියට ගිහිල්ලා නෑ නෑ. ඒකයි කාමාවචර භූමිය කාමදාත්තේ සත්‍ය රූපේ අරමුණ ගිහිල්ලා රූපේ පරියාවන්නවා මේ කාරණා. හැම වෙලේම රූපේ අරයාමයි කියලා කියන්නේ ආශ්‍රයයෙන්. ඒක නිසා දැන් අපිට සතර ප්‍රතිපදානයේ ඉස්සෙල්ලම වෙන මොකද්ද? කාය ආශ්‍රය රූපයේ පිළිබඳ දකින්න වෙනවා. දැන් මේ මේක පිළිසිල් කරන්න කියලා කිව්ව ඉස්සෙල්ලම වෙනවා මේකේ උඩ තියෙන ධර්ම ටික අපිට දැකගින් කියන්න වෙනවා. ඒ වගේ දැන් අපිට දුක නැතුව ඉන්න නම් දුක නිරෝධය කරන්න නම් අපිට අපේ මේ ඉස්සෙල්ලම හම්බෙන එක අපිට දැන් අයින් කරන්න වෙනවා. එතකොට රූපය ගැන දෙන උපාදානය අයින් කරගන්නවා නම් අපිට රූපයෙන් පිරිසිදු දකින්න ඕනේ. රූපයෙන් පිරිසිදු දකින්න දැන් අපිට සිද්ධ වෙනවා සද්ද රූපේ එක්ක කඩ බලන්න වෙයි. දැන් අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා රූපය ඇත්ත දකින්න. එතකොට රූපය ඇත්ත දකින්න යනකොට දැන් අපිට එකපාරම ලෝකෝත්තර මට්ටමින් මොනක් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතෙන්දි තමයි අපිට භාවනාව අවශ්‍ය වෙන්නේ, මාර්ගය අවශ්‍ය වෙන්නේ. භාවනාව වඩනවා කියලා කියන්නේ මාර්ගයේ දීප්ති භාවනාව. මේ හිතේ වඩන්න වෙන්නේ දැන් තමයි මේක පුරුදු කරන්න වෙන්නේ රූපය කියන දේ. දැන් අපිට ඉස්සෙල්ලාම සත්පුද්ගල භාවයකින් හම්බෙන ලෝකේ එකපාර කිව්වොත් මිනිස්සුයෝ නැහැ, ගෙවල් දරුවා නැහැ කියලා කිව්වොත් පිස්සුද කියලා. ඇයි මේ තේරෙන තියෙනකොට අතින් අල්ලන්න පුළුවන්කම තියෙනකොට මේ දේවල් නැහැ කියලා කිව්වොත්? ඒක නිසා දැන් අපිට සිද්ධ වෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපේ මත්තම අපේ ඉන්න මත්තමෙන් ඈත් වෙලා මේකට යන්න. දැන් අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? භාවනාවක් අවශ්‍ය වෙනවා. දැන් අපි රූපයේ පිරිසිදු දකින්න ටික ටික උත්සාහවත් වෙනවා. වෙනද මිනිස්සෙක් හම් වෙන තැනක අද දැන් මෙහෙ කරනවා ටිකක් ඊට ඔබට කියනවා මෙහෙ කරනවා. මේ කෙස්ලොම් නියද සම්මස්නාරයත් ඇත්තට විදුලෝගී ධර්ම සාක්ෂාත් කරන ඇත්තටම පැවතුනේ මේ ධර්මනාතිකක් පැවතුන තැනදී මාස්සේ කියලා දෙයක් මම හිතට නෑ වුනේ. කෙස් ටික කියන්නේ මිනිස්සේ නෙමෙයි. හා මිනිස්සය නෙමෙයි. එක එකක්වත් මිනිස්සය නෙමෙයි නා මිනිස්සේ කියන නෑ කියන්නේ ඒකත් වැරදි. ඇයි අපි මේ ප්‍රතිපදාව වඩන්නේ දැන් අපිට බලන්නේ මෙන්නෝන උත්තරේ මනුස්සෙක් නෑ කියන එක උත්තරේම නෙමෙයි. අපිට මේකෙන් බලන එකෙන් එනවන උත්තරයක් තියෙනවා. අපි දැන් මේ මෙහෙය කරන එකෙන් අපිට එන්න අවශ්‍ය උත්තරයක් තියෙනවා. අපි නෑ කියන දැනතාව අපි ඒක අන්තයකට ගියා වෙනවා. මේ සත්‍යයේ උත්තරේ නෑ කියන අන්තයක අපි ඉන්නවා වෙනවා. දැන් අන්තයකට යන්න නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාවට යන්න ඕනේ. අපි දැන් මේ බලන එකෙන් එනවන උත්තරයක් මොකට උත්තරයක්ද? මේ එකක්වත් මනුස්සයෙක් නෙවෙයි නම් මනුස්සයෙක් නොවන තැනක මනුස්සයෙක් නොවන කොටස් ටික ඇති තැනක මනුස්සයෙක් හම්බුනේ කොහොමද කියන ප්‍රශ්නේ උත්තරේ එන්න ඕනේ. බලන එක තුලින් එන්න ඕන කාරණාව තමයි ඒ. එතකොට අපිට ලැබෙනවා මේ වගේ ධර්මතාවයක එකතු වෙච්ච තැනක මේ එකතු කරලා දෙන මේ හිත නිසාම මනුස්සයෙක් ඉන්නවා කියන හැඟීම ඇති වුණා නේද කියලා අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම මෙහෙම අපි දැන් මේ රූපය ටික බලනවා. ඉතින් දවසරේ තවත් ඒ කාරණාව විස්තර වෙයි. මම ඉතින් වැඩිම විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් තව ටිකක් ඊට ලැබුණාට පස්සේ ධාතු විදිහට ඕනනම් මෙහෙ කරන්න පුළුවන් රූපය. සතර මහා ධාතු විදිහට රූපය ගැන මෙහෙ කරන්න පුළුවන්. මේ සතර මහා ධාතුව ඇති දැනගෙන මේ ගස්වල නිවල් දුවල් කියලා අපේ මනසට තේරෙන්නේ කියලා. දැන් කොයි වෙලාවක තේර රූපේ ධාතු බලන්න යන්න එපා. ඇයි? ධාතු විදිහට බලන්න කලින් රූපේ හම්බෙන්නේ නේද? gedara කියලා තන තියෙන ධාතු බලන්න යන්න එපා. ධාතු ඇති දැනගෙන ගේම වුණ විදිහ බලන්න. gedara කියලා තන ධාතු බලන්න යන්න නැතුව ධාතු ඇති දැනගෙන ගේම හම්බුනේ කොහොමද කියලා බලන්න. සතර මහා ධාතුවේ දොරව අපිට ඇහෙට බලවිය දකින්න පුළුවන්. තද ගතිය දකින්න බෑ. එතකොට ඇහැට ආපෝ ගතිය ගලායන් රැගෙන ඇලෙන බැලෙන ස්වභාවය දකින්න පුළුවන්. දකින්න බෑ. පුරුෂම දිරවන දිලායන් තව තසවන ස්වභාවය දකින්න පුළුවන්. ඒකත් බෑ. එතකොට මේ හමායන් පිටින් හැගෙන ස්වභාවය දකින්න පුළුවන්. ඒකත් බෑ. දැන් මේ සතර මහා ධාතුන් දකින්න බෑ නම් ඇහැට පේන්නේ මොකක්ද? උපාදාය රූපයක් වර්ණ සතහනක් විතරයි. වර්ණ සතහන විතරමයි ඇහැට පේන්නේ. එතකොට වර්ණ සතහනක් විතරම පේන තැනක වර්ණ මාත්‍රයක් විතරම පේන තැනක අපිට වර්ණ රූපෙට නෙවෙයිද අපි දැන් මනුස්සයෙක් කියලා කියන්නේ. දැන් මේ වර්ණයේ තුල තිබ්බද මනුස්ස බව? සුදු වර්ණ හෝ තරි වේහෝ කියන වර්ණයේ මනුස්සයෙක්ද කියලා? පාරේ මොනසෙකේ නැහැ. එහෙනම් ඇහැට ගෝචරුනේ වර්ණ රූපයක් විතරනම් වර්ණ රූපේ මිනිසෙක් නෙමෙයි නම් ඇහැට ගෝචරුනේ වර්ණ රූපය විතරම නම් වර්ණ රූපේ මිනිසෙක් නෙමෙයි නම් ඇහැට කොහොමද ඇහි කොහොමද මිනිස්සු බලන්නේ? ඇහි කොහොමද මිනිස්සු බලන්නේ? ඇහැට පැහැදිලිවම ගෝචර වෙන්නේ වර්ණ රූපයක් විතරයි. දැන් අපිට තියෙනවා ආයතන වලින් හදාගත්ත අවුලක් අපි ළඟ තියෙනවා. මොකද දැන් අපිට ශබ්ද ඇහෙනකොට මිනිස්සු කතා කරනවා කියන දැනින් මේක තියෙනවා. අතින් ඇල්ලුවොත් කෙනෙක් අහුවෙනවා කියන දැනින් එතන තේරෙගෙන ඉන්නවා කියන මට්ටමකින් තියෙනවා. දැන් අපි මේ ආයතන ටික ඔක්කොම එකතු කරගෙන හිතින් මේ ඉන්නේ මනුස්සයෙක් කියලා දැන් අර එකතු කරගත්ත ආශ්‍රය ටික මේ ආයතන හතරම එකට ගැටගහලා දැන් අපිට කතා කරන්න ඇවිල්ලා ඉන්න මනුස්සයෙක් හම්බෙලා තියෙනවා. නැතිනම් මගේ විඥාණයට ඉස්සරහා ඉන්න මේ කෙනෙක්ගේ විඥාණය ගෝචර වෙනවද? මගේ විඥාණයට ඒ විඥාණය ගෝචර වෙන්නේ නැහැ. එතකොට මට හිතන්න පුළුවන් කම තියෙන්නේ ඇයෙන වර්ණ සතහන ගැන දෙනවා නම් වර්ණ සතහන අභ්‍යය විතරමයි නේ. දැන් මේ අවස්ථාව මේ විදිහටම ෆොටෝ එකක් දාලා අපිට තව අවුරුදු 10කින් බැලුවොත් අපිට ෆොටෝ එක විතරයි ඒක නේ. දැන් මේ ෆොටෝ එක ඇතුලේ මිනිස්සු ඉන්නවා. ෆොටෝ එකේ මිනිස්සු නැහැ. එහෙනම් දැන් මේ පැවතුම අවස්ථාව නෙමෙයි ෆොටෝ එක කියන්නේ. දැන් මේ පැවතුම අවස්ථාවමයි ෆොටෝ එක කියන්නේ. දැන් පැවතුන අවස්ථාව ගන්න ෆොටෝ එක අපිට දැන් මේ අවස්ථාවේ ඉන්න අපිට මිනිස්සු ගොඩක් වටේ ඉන්නවා කියන සංඥාව දෙවිල තියෙනවා. අතනදී අපිට ඒ සංඥාව ඇවිල්ලා නැහැ. දැන් අපිට මැනික් බඩ ටිකක් අතරම් මැනික් ටිකක් අතරම් ටිකක් ෆොටෝ එකක් ගැහුවොත් ඒ ෆොටෝ එකේ තියෙන ඇත්තටම තියෙන දේ අතර වෙනසක් තියෙන්න පුළුවන් කමක් නැහැ. චතු විඤ්ඤාණයට ගෝචර වෙන විදිහට දෙකම වර්ණ රූපයක් කියලා දැක්කෝ. දකින දිනාද වර්ණ රූපයක් විතරමයි කියලා දිත්තේ දිත්තමත්න් කියන නුවණ එනවා නම් කෙනෙකුට එයාටදී ලෝකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ලෝකේ වටිනාකමක් දුන්නොත් එයාට ලෝකෙින් එන දුක හිස් නැහැ. වටිනාකමක් එක්කම ඒ දුක කියන ටිකත් ඒත් එක්කම එනවා කියන අතර වෙන්නේ නැහැ. දැන් එතකොට මෙන්න මේ විදිහේ පැවැත්මක් තමයි ලෝකයේ තුල තියෙන ස්පර්ශ ආයතන 6ක අවුල. එතකොට දැන් රූපයේ පිළිසින දකින්නකින් අපිට වෙන්න ඕනේ රූපයේ ඇත්තම ඇත්ත ස්වභාවය මොකද්ද කියලා තේරුම්ලා තියෙනවා. ඇහැට පේන වර්ණ සතරමයේ ස්වභාවය තමයි ඇහැට ගැටෙන්න පුළුවන් ස්වභාවය විතරයි. එතනින් එහාට හිතට වර්ධන්න පුළුවන් කමක් නැහැ මේ භෝතකයේ කියලා. ඇහැට මේ රූපෙට පුළුවන් කමක් නැහැ. හිතට ඇවිල්ලා මම භෝතකයේ කියලා වදින්න පුළුවන් කමක් නැහැ. මේ වර්ණතාවන් ගැටෙනකොටම හිතට හිතින් ධර්මායතනය තුළ තියෙන නැතිනම් මනෝ සංකේතන ආහාරයෙන්මයි අපි මේ කරුණු කරන්නේ. මේ බෝධලේ කියලා ආශ්‍රමකින් මේක අරමුණු කරගන්න. දැන් එතකොට අපිට සිද්ධ වෙලා තියෙන මොකද්ද? රූපේ ඇත්ත දැකලා රූපේ ඇත්ත නොදැක්ක නිසා අපි දෙලින්ම රූපේ දැක්කා වර්ණ රූපේ දැක්ක තියෙන දෙයක් හැටියට. දැන් මම බෝධලේ ගන්න කියලා අත දානවා. අත දානකොට මට අතට ගැටෙන්නේ මොකද්ද? පටවි ධාතුව ගැටෙනකොට මම හිතන්නේ දැන් වර්ණ රූපේ ඇලුවොත්. බෝධලේ ඇලුවොත් කියලා හිතාගෙන ඉන්නේ. බෝධලේ ඇලන්න පුළුවන් තමයි නෑ. ඇයි වර්ණ රූපේ බෝධලේ හැමදේම චතුරි ඥානෙට විතරයි. දැන් මේ විදිහට අපිට කියනවා රූපයේ පිළිසිඳ දකින්න. රූපයේ ඇත්ත ඇහිඳ දකින්න සිද්ධ වෙනවා. දැන් රූපයේ ඇත්ත ඇහිඳ දකින්නකොට අපිට අපි හිතමු බහැරින් පටවි ධාතුව හරියම මොනවා කියලා. අපි හිතමු කෙනෙක් මෙහෙම වරිණකොට දැන් රූපය ගැන මෙහෙම කරනවා. මෙහෙම කරන්නේ යනකොට එයාට පේනවා මේ නානත්ව සංඥාවක් නැතුව. ලෝකේ නානත්ව සංඥාවක් නැතුව චිරසුන්‍ය සුත්‍රයේ මහා සුන්‍ය සුත්‍රයේ මතක මේ යම් කෙනෙක් ආරණ්‍ය සංඥා ඉක්මවල වන සංඥා ඉක්මවල එක්කෝවේ පටවි ධාතුව කියන සංඥාව උපදෝගෙන වාසය කරනවා. එයාට රූපයෙන් තුන නානත්වයක් හම්බෙන්නේ නැහැ. එක්ම පටවි ධාතුව විතරක් හම්බෙනවා. රූපේ නානත්වයක් නැහැ. නමුත් එයාට හේතු උත්පත්තිය හිස් නැහැ. ඇයි? බෑරි පටවි හතිනවා කියන සංඥාව දිහා බලන ඒම ඇති උත්පත්තියකට යනවා. ඒක නිසා දැන් මේ පටවි යන කියලා දැන් එයාට හැබැයි පහසුවක් තියෙනවා. මොකක්ද දකින්නද? අපිට දැන් මානසිකව කියන දරත් දැන් සත්‍යයන් දැනගන්නවත් දැන් හැමතැනම ඇත්ත දකින්න කියන තැනක එයාලේ එකක් හම්බෙලා තියෙනවා. එතන විතරක් ඇත්ත දකින්න සමාධිමත් මනසක් හම්බෙලා තියෙනවා. ඉක්මනට ඉඳ කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ මත්තෙන් ඥාන අතර වුණා ඒද එයාට උත්පත්තියක් කියලා දෙයක් විසු නැහැ. ඒක යනාගාමයාව යන මාසේට එක ජීවිතයක් හරි උත්පත්තියක් වෙනස හිස තියෙනවා. එතකොට භූමියෙන් විසින දැකලා අනාගාමී මට්ටමකට පත් වෙන්නම පුළුවන්. මොකද කාම භූමියෙන් නිදහස් වෙන්න පුළුවන්. කාම භූමියට එන්න තියෙන එකම හේතුව තමයි රූපය කියන කාරණය. රූපයක් වෙහි කරගන්නේ කාම භූමියට එන්නේ. ඉතින් මේ රූපේ නිදහස් වෙන්නේ එයාගේ රූපය අනු උපදින භූමියෙන්ම නිදහස් වෙනවා. කාම භූමියෙන් නිදහස් වෙනවා. ඒක නිසා දැන් මේ රූපයේ පටවියාවෝ තේජෝ වායෝ කියලා හරි කෙනෙක් අවබෝධ කරගෙන දැන් රූපය අවබෝධ කරගත්තොත් කෙනෙක් දැන් එයා රූපේ ස්වභාවය අවබෝධ කරගත්තාම එයාට දැනගන්න පුළුවන් දෙයක් තියෙනවා. රූපේ ඇත්තම ඇත්ත මේ විතර. වර්ණ රූපේ ඇත්ත මේ විතර. ශබ්ද රූපේ ඇත්ත කන්ට තේරෙන සද්දෙන්නේ නෑ රූපය තුළ. ශබ්ද අපි උපද්දෝගෙන නිදේ රූපපි හදාගෙන ඉන්නේ. අපි කැමති අරමුණේ රූප හදාගෙන ඉන්නේ. ශබ්ද කියන්නේ අපිට ඕන විදිහට අපි හදාගෙන ඉන්නේ. ඒතකොට අපිට මේ විදිහට අපි රූප ශබ්ද ගන්න රස ස්පර්ශ කියන ටික ගන්න පුළුවන් වුණොත් එයා රූපේ අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. ඒතකොට රූපේ අවබෝධ කරගත්ත කෙනෙක් වෙනකොට එයාට දැන් නාම ධර්ම ටික නිකම්ම ප්‍රකට වෙන්න පුළුවන්. එයා රූපේ නිදෙනකොට දැන් එයාට එයා ජීවිතයේ විදිහට හම්බෙන්නේ නාම ධර්ම පිළිබඳ පැවැත්මක්. දැන් නාම ධර්ම ටිකක් හරි එයාට හම්බෙනවා නම් එයාට ගෝචර වෙලා තියෙනවා නම් නැතිනම් තව විදිහකට කියනවා නම් චතු විඥානය හරි එයාට අවුල තියෙනවා නම් ස්පර්ශයෙන් එහාට ගිහිල්ලා අනාත්මික වාදයේ සූත්‍රයේදී ඇහැ ඇතුළු වෙන දෙන්නක රූපය ඇතුළු වෙන දෙන්නක චතු විඥානය ඇතුළු වෙන දෙන්නක කියනකොට එයාට රූපය මේ රූපේම නිදහස් කරන නමුත් චතු විඥානය කියන හිතක් හරිවම දෙන විදිහට හම්බෙනවා නම් ඒ උපත්තිය ඉස්නේ ඒ නිරෝධී සාක්ෂාත් කරවලදී පාදනකෝවි. ඒක නිසා මෙන්න මේ විදිහේ පවතින ධර්මතාවයක ඇත්ත පවතින ස්වභාවයක් තියෙනවා. එතකොට ඔය සම්බන්ධව ඉතිරි ගමත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. සත්‍යතාව සූත්‍රයෙන් මම විස්තර කරේ රූපය රූප සමුදයක් කියන කාරණා රූප නිරෝධයත් එක ටිකක් ඔය විස්තර කලේ. එතකොට රූපේ රූපේ ආදී ආස්වාදයේ ආවින්නේ නිස්සරණය හා තව සිවිල් උපපරික්ෂාවක් තියෙනවා. ඒ කාරණා පිළිබඳව අපි ඉස්සරහට ඉඳගෙන සාකච්ඡා කරමු. එතකොට දැන් ප්‍රශ්න සාකච්ඡා කරලා දේශනාවක් වගේ තමයි. ආසන්න සිත් දෙකක් අතර සම්බන්ධතාවය ඇත්තේම නැද්ද? එකම රූපයක් ලෙස බලාගෙන ඉන්නා විට ඒකට සම්බන්ධ දෙය පේන්නේ කෙසේද? මම හිතන්නේ ඒකට උත්තරයක් හම්බෙන්න ඇති. ආසන්න සිත් දෙකක් අතර සම්බන්ධතාවය ඇත්තේම නැද්ද කියනකොට එක හිතක් ඇති වෙලා එක හිතක් නැති වෙනකොට කියන්නේ චක්කු විඤ්ඤාණය කියන්නේ රූපේ බලන දෙයට බැහැගෙන ඉවරයි නේද? චක්කු විඤ්ඤාණයත් සෝත විඤ්ඤාණයත් කිසිම සම්බන්ධයක් නැහැ. නව චක්කු විඤ්ඤාණයත් ඇතිලා නැති වෙනකොටම චක්කු විඤ්ඤාණය මරණ දිනලු දුන්නා නම් ඒ අරමුණ ආරම්භණය කරගෙන මනෝ විඤ්ඤාණයත් උපදිනවා. මනෝ විඤ්ඤාණයත් ඒ අරමුණ ආරම්භයගෙන ඇති වෙලා නැති වෙනවා. නමුත් තව ద్వාරයක ආපෝ බවන්ව ඇතුළේ තව ద్వාරයක් ආරම්භ කරගෙන උපදිනකොට අරකට කිසිම සම්බන්ධයක් නැතුව තමයි උපදින්නේ. ඒකෝට ඒ ආත්මයෙන් සම්බන්ධයක් නැහැ. අර විදිහට සම්බන්ධයක් කියන්නේ සත්‍ය ධර්මතාවයක් විදිහට පෙන්වන්න පුළුවන්. එකම රූපයක් විදිහට බලාගෙන ඉන්නා විට ඒකට සම්බන්ධුනේ තේින්නේ කෙසේද? දැන් මේ පැත්ත බලාගෙන ඉන්නකොට එකම හිතක් පවතිනවා කියලා තේරෙන්නේ අපිට හිතේ තියෙන වේගවත් බව නිසා. ඔය බල්බ වල වෝල්ට් 60යි වෝල්ට් 30යි කියලා ගහලා තියෙන්නේ. මේක තාපරේට 60 වතාවක් මෙන්නෙදි පත් වෙනවා. තාපරේට 100 වතාවක් මෙන්නෙදි පත් වෙනවා. අපිට තේරෙනවා. තේින්නේ නැහැ. එතකොට මොකද මේක ඒ තරම් වේගවත් නිසා මේක අපිට වෙනසක් අහුවෙන්නේ නැහැ. එතකොට මේ විදිහට රූපේ වෙනසක් හම්බෙන්නේ කියන්නේ හිතේ වෙනසක් නානත්වයක් දෙලීමක් හම්බෙන්නේ නැහැ. එකම හිතක් විදිහට තමයි අපිට හම්බෙන්නේ. දැන් මේ එකම හිතෙන් අහන එකම හිතෙන් සද්ධාහන කියලා තමයි හම්බෙන්නේ. නමුත් මේ එකම හිතෙන් සද්ධාහන නෙමෙයි. චක්කු විඤ්ඤාණයත් සෝත විඤ්ඤාණයත් කිසිම සම්බන්ධයක් නැහැ. චක්කු විඤ්ඤාණයත් ඇතිද නැති වෙනකොටම මනෝ විඥානසිත ඇතිද නැතිදාම යන්වාදෙන් බවන් ගතේමයි සෝත විඥානසිත හටගන්නේ. එතකොට එකට සම්බන්ධයේ තේන්නේ ඒ අරගය ඇතිවෙන මනෝ විඥානසිතෙන් තමයි එකට ආශ්‍රය ආරමුණු මනෝ සංජේතන ආහාරය තුලින් ගෙනල්ලා දෙන්නේ. බලයේ කියන රූපේ අඳන් තියෙන බලයේ කබනවා බලලා මෙහෙමයි කියන දේ නම් බලලා දකිනකොටම අපිට මනෝ සංජේතන ආහාරයෙන් අපි අඳින්න දැනුම ගෙනල්ලා දෙනවා. ඒක ගෙනල්ලා දෙන්නේ චක්කු විඥානයේ නෙමෙයි මනෝ විඥානසිතේමයි යොදවලා දෙන්නේ. ඒකෝ එතනද තියෙන සිද්ද එකද පැවැත්ම අරිතේ මේ හිතට ආවා නෙමෙයි. එතකොට රහතන් වහන්සේට මතකයේ ඇතිවන්නේ කෙසේද? කොහොමද රහතන් වහන්සේට මතකයේ ඇතිවෙන්නේ? දැන් ඔබලොන්ට වැරදිලාවක් හිතෙනවා සංඝාදීසර ඔබලොන්ගේ රූපය ඇති කියලා. වැරදිලාවක් හිතෙන්නේ නැහැ කියන සංඝාදීසර ඔබලොන්ගේ රූපය ඇති කියලා. වැරදිලාවක් හිතෙන්නේ නැහැ. සංඝාදීසරට යම්වරු ඔබලොන්ට හිතනවාද ඔබලොන්ගේ රූපය එතන එන්න කලින් ඉන්නේ කියලා? හිතෙන්නේ නැහැ. එතන එනකොට හිතෙන්නේ නැහැ. එතන ඉදී කියලා හිතෙන්නේ නැහැ. ඇයි? එළඹෙන්නේ මොනක් හේතු විවාදවල තියෙන නිසා. රහතන් වහන්සේට හැම ආරම්භකම ඒ විදිහට එළඹ සිටින මොනක් තියෙනවා. ඕගොල්ලෝ දැන් කන්නාඩි ඉස්සරහට ගිහින් බලන්න බැරි වෙනවා තියෙන දේ. බලන්න පුළුවන්කම තියෙනවා. බලනකොට ඕගොල්ලෝ ඒ උදේ කන්නාඩි පේන දිහා බලාගෙන ඉන්නේ ඒකත් කොහොමද දන්නේ? ඇතුලේ කෙනෙක් ඉන්නේ නැහැ කියලා දකින්න නිසා. රහතන් වහන්සේට ඒ විදිහටම අපිට දෙනේ රූප බලනවා කියලා. රාතනාසේ රූපය අසුබල තියෙන හරියට අපි කන්නා කියලා ගියා වගේ නුවණින්මයි රූපේ ළඟට රූපය අසුබල තියෙන්නේ. රාතනාසේට මේ අහවල් කෙනයි කියලා මතක් කරලා දෙන්නේ සම්පූර්ණම ඒ අරමුණ ටික හරහා ගියපු නුවණින්මයි එතන පවතින ඇත්ත දැකගමයි මේ ධර්මතාවයේ ගිනරදේ. එතකොට රාතනාසේට මතකයේ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අද අපිට මතකයේ කියන තැන සීමාවල තියෙනවා. අපිට අනන්ත සතරේ කරපු අකුසල් දැන් සිහිපත් කරන්න බෑ. ඇයි ඒ? අපිට මේ රූපේ සකස් වෙනකොට මොලේ කියන තැනින් එහා දැන් අපිට මේ පංචායතනයේ පංචායතනයේ සක්‍රිය කරලා තියෙන්නේ මොලේ අහ. දැන් එතකොට පංචායතන සක්‍රිය කරලා කියන්නේ මොලේ ළඟ ඉඳලා හිත කියලා නැත්නම් මන ආයතනය කියලා හිත කියලා හිත තියෙන තැන කියලා දකින්න එපා. එතකොට මෙතනින් කරලා තියෙන එක කෘත්‍යයක් එක වැරද්දක් කරලා තියෙනවා. අනන්ත සතරින් කර්ම ටිකක් රැස් කරලා තියෙනවා නම් ඒ කර්ම මෙනෙහි නැති මට්ටමට යනවා අපේ හිත පාලනය කරලා තියෙනවා. එතකොට මෙන්න මේක නැත්තම් අපි මොලේ නැත්තම් අපිට අනන්ත රහතන් වහන්සේ කරපු දේවල් මෙනෙහි කර දැන් ඕගොල්ලන්ට හීනේ පාලනය කරන්න බෑ නේද? හීනේදී ඕගොල්ලන්ට ඕන විදිහට හීනෙන් කෙනෙක් ගහන්න බලන්න වෙනකොට දුවනකොට දුව ගන්න පුළුවන් හරි. හරිද දුව ගන්න බෑ. හීනේ පාලනය කරන්න බෑ. ඇයි ඒ? ඒ මට්ටමේදීත් එහෙමයි. ඒකට අනන්ත රහතන් වහන්සේ කරපු දේ ඒ දේවල් සිහිපත් වෙන ගත්තොත් පාලනය නැ මොලේ තමයි ඉන්නේ හැබැයි පාලනය වෙලා තියෙන්නේ. එතකොට මේ මොලේ සීමාව හිතෙන් ඉක්මවා ගියොත් හිතෙන් ඉක්මවලා ගියොත් අපිට පුළුවන් අනන්ත සතරින්දන් කරපුවා සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඉක්මවා යන්න බෑ අපිට අද නුවණක් හා සිහියක් නැතුව. තව ප්‍රශ්නයක් තියෙනවා මරණය පස්සේ පුළුවන්. ඇයි මේ රූපයෙන් හිත නිදහස් වෙනකොට මොලේ කියන තැන හිත නිදහස් වෙනකොටම ඒකයි අනන්ත සතර කරපු අකුසලයක් ඉඳන් එන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ. ඒ අරමුණු ප්‍රවාහයම එනවා. අපි සිහිය වඩලා නැත්තම් ඒ එන අරමුණේ අපිට කැමති අරමුණක් ගන්න බැහැ, හිමින් දුවන්න බැහැ වගේ අපිට කැමති විදිහට කුසල අරමුණක් ඉදපත් කරන්න බැ. අපි හිතාගෙන ඉන්නවා නම් මැරෙන වෙලාවේදී ආමට පුළුවන් කරපු පිනක් දානය දීපේකක් ගැන දීපත් කරගන්න කියලා ලේසියෙන් හිතන්න එපා පුළුවන් වෙයි කියලා. අපිට සාමාන්‍යයෙන් කියන ලොතරැයි දිනුම් අරගෙන මේක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. මේක ගෙනලා දෙන දේ තමයි තමයි තරගාලා ප්‍රතිසන්දි වශයෙන් ඥාන වෙන්නේ. ඉතින් ඔය විදිහේ කාරණා ටිකක් තියෙනවා. ඒක තව ප්‍රශ්න කාර්ශියුත් තියෙනවා. ඒකට මම හිතනවා අද දවසේදී ප්‍රමාණවත් කියලා මොකද මේකත් ඇදී කිව්වොත් එකක් කට්ටියට සමාරුයි. එතකොට අනිදේ තමයි ධාරණය වෙන සීමාවක් තියෙනවා. එතකොට මොනවත් ටිකක් සංකීර්ණ වෙන්නේ. ඒ නිසා අද දවසේදී අපි මේ සාකච්ඡාව මෙතන ඉවර කරමු. දැන් හැම දෙනාම සාදුකාරයි. මේ කල්පනා කරගන්න මේ විදිහට අනුසුදයන් පතන්ති සමාදන් වෙලා ඒ ධර්ම ශ්‍රවණය කරගෙන භාවනා කරලා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරගෙන වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්න තියෙනවා. මේ සිද්ධ කරගත් සීල කුසල සම්භාව ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කරගන්න අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවස්ථාවේ සිය ධර්මාචාර්ය මංකරදෝසදස්න ස්වාමීන් වහන්සේට ඒ වගේම මට මේ தත්ත්වයට බඳහන් කියලා දෙන්න ඒ අවශ්‍ය පරිසරයේ ඒ සියලු සුසුකම් මට හදස් කරලා දීපෝසරයි මංකරදෝසදස්න ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල ධර්මයන් එකසේ හේතු ආසනා වීමෙන් ඒ ස්වාමීන් වහන්සේලා දෙනුට නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා ස්වාමීන් වහන්සේලා දෙනමට මේ ජීවිතයේදී නතුතුම් නිවනේ සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදා ඒ වගේම මේ පින්කමට බොහොම දුර බැහැර ඉඳලා සම්බන්ධ වෙන අපේ ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මේ නෑදෑයන්ට මේ සියලු කුසල ධර්මයන් එකසේ හේතු වාසනා වීමෙන් සාසනික කටයුතු විසින් සිද්ධ කරගෙන නිරුක් නිරෝගී සුවපත් චිරජීවනයේ සලසාගෙන මේ වහන්සා සසලකින් මේ ජීවිතයේ මාතන් ජීවිතයේස මේ කුසලයේ හේතු පාරමිතාම් වේවා මේ හැම දිනකටම මේ සියලු කුසල ධර්මයන් උතුම් නිවන සැනසීම පිණිසම හේතු උපනිස්සය වේවා හැම දිනකටම සම්මායි අභිවාදන සීස නිචං වදා ප්‍රචාරිනෝ සතරෝ ධම්මා වදන්ති ආයුවන් සුඛංගලං ආයාරෝග්‍ය සම්පත්තියේ සබ්බ සම්පත්තිය නේච අතෝනි